සාකච්ඡාවක් සම්බන්ධයෙන් පැමිණ සිටින පින්වත් ඔබ සිද්ධාදම්ම අවසරයි. අද දවසේ වැඩ කටයුතු වලට නියම ආරම්භය ලබා දෙන්නට මම හිතන්නේ මුලින්ම ඔබ සිද්ධාදම්ම පිළිගන්න සිදු වෙනවා. ඒ වගේම අප වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් නිස්සාරණ අධ්‍යාසයෙන් අද දවස අපිත් එක්ක ගත කරන්න අපට එකතු වෙච්ච අපේ ධර්මාචාර්යතුමා ඔබට හඳුන්වා දෙන්න සිදු වෙනවා. අද අප සමග ඉන්නේ මහාචාර්ය රවි කොක්කලගේ මැතිතුමා. එතුමා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දෙස් විදෙස් රටවල භාවනා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් භාවනා පුහුණු ගුරුවරයෙක් උපදේශකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එතුමා ධර්ම අවබෝධය කරගෙන ඒ අවබෝධ කරගත් ආ වූ ධර්මය අපට බෙදා දෙන්න ඉතාම සරල වශයෙන් පොත් දෙකක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ පොත් වලින් එකක් අද දහම් තීනයක් වශයෙන් ඔබට ලබා දෙන්න අප කටයුතු කරනවා. ඒ වගේම අන්තර්ජාලයට ගියොතින් අපට එතුමා මුණ ගැහෙන්න පුළුවන් එතුමාගේ ශාසනික මෙහෙවර පිළිබඳ අදහස් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතුමාගේ ශාසනික මෙහෙවර පිළිබඳ අදහස් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔව් එතුමා හරි මඟ සොයාගෙන ඒ හරි මඟට අපවත් ගෙනියන්න ravi.harimaga.com කියලා වෙබ් අඩවියක් ආරම්භ කළා තියෙනවා. ඒ වෙබ් අඩවියට පිවිසුනහම එතුමාගේ ධර්ම සාකච්ඡා අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම එතුමා පළ කළ පොත්පත්, ඒ වගේම මේ නිවන් මඟ යන්නට කැමති අය සුසු පොත්පත් සියල්ලම ඒ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරයට ලක් වෙනවා. මම අපි කොග්ගලගේ මහත්මයා මුලින්ම දැකගත්තේ බෞද්ධා නාලිකාවේ ධම්ම හදේ වැඩසටහනක් නරඹන අවස්ථාවේ. ඊට පස්සේ මා සේවය කරපු ජාතික අධ්‍යාපන ආයතනයේ කණ්ණංගන දෙසුමකට සහභාගී වෙන අවස්ථාවේදී මට එතුමා ඍජුවම හමුවන්නට අවස්ථාව ලැබුණා. වචන කීපයක් කතා කරන්නත් අවස්ථාව ලැබුණා. ඊට දවස් කීපයකට පස්සේ රාජකාරීමේ වශයෙන් මට සමීපලා ඉන්න සදහවතියන් දෙපළක් අපේ නිවසටම ඇවිල්ලා මෙතුමා උදේගුරු සුභද්‍රාරාමයේ සෙනසුරාදා දිනවල උදේ වරුවේ 8:30 ඉඳන් 1:30 පමණ වෙනතුරු නිස්සරණ අධ්‍යාසයෙන් දහම කැමති පින්තුන් වෙනුවෙන් ලබා දෙන දහම් සැසිය ගැන පාදමුවත් කළා. මමත් ඒ සැසියට සහභාගී වෙන්න තීරණය කළා. එතැන් සිට එළමුණු පළවෙනි සෙනසුරාදා ඉඳලම මමත් ඒ සැසියට සහභාගී වුණා. මේ දක්වාම නොකළවාම එකම සැසියක්වත් අතහරින්නේ නැතුව දිගටම මමත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ සහභාගීත්වය තුළින් මගේ දම් පිපාසය නිවා ගන්නට මට ලොකු මුකුලක් ලැබුණා. මම ඉඳන් මේ ඇවිත්තිර සිල්තනාම නිර්මල බුදුදහම සොයන පිරිසක් ඔබේ දහම් පිපාසය නිවා ගන්නත් එතුමාගේ මේ අද දවසේ කරන කටයුත්ත ඔබට උපකාර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටයි මේ මහත්මයා මුණ ගැහුණේ. ඉතින් අපි වෙනුවෙන් අපිට අනුකම්පාවෙන් මේ පැමිණ සිටින අපේ ධර්මාචාර්යතුමා අපි ඉතාම ඉතාම ගෞරවයෙන් මේ දම් සභා මණ්ඩපයට පිළිගන්නවා. අද මේ නම් සභා මණ්ඩපයේ මගේ ඥාති සැලකිලි පිරිසක් සිටිනවා. ඒ වගේම අසල්වාසී ගුරුවර ගුරුවරියන් හිත මිත්‍රාදීන් සිටිනවා. පාසල් කාලේ ඉඳලම සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. විශේෂයෙන්ම රාජකාරී කරන අවස්ථාවේදී සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් සිටිනවා. අපිත් එක්ක එකට රාජකාරී කරපු අය, සම්පත් දායකත්වයෙන් අපිට උදව් කරපු අය, මම හිතන වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් වී සිටිනවා. සම්පත් දායකත්වයෙන් අපිට උදව් කරපු අය අපේ රාජකාරියට. ඒ වගේ විශාල පිරිසක් රාජකාරී දවසෙන් හඳුනාගත්ත විශාල පිරිසක් මෙතන සිටිනවා. ඒකම පසුගිය අවුරුදු 4 පුරාම මමත් නිර්මල බුදුදහම හෙව්වා. විවිධ ගුරුන් මත යොමු වුණා. ඒ යන ගමනේදී මේ වගේ ධර්ම දානමය පින්කම් කරලා අපට ධර්ම අවබෝධය ලබා ගන්න උදව් කරපු පින්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමදෙනාගේම දුරකථන අංක මම හොයාගෙන ඒ අයට මේ ධර්ම දානමය පින්කම් ගැනත් දැනුවත් කරනවා. ඒ අයත් වැඩි දෙනෙක් අද මෙතන සහභාගී වෙනවා. ඒ වගේම මේ වගේ ධම් සභා මණ්ඩප වල මාත් එක්ක ධර්ම ශ්‍රවණය කරපු පිරිසක් මෙතන ඉන්නවා. මගේ සියලු දෙනාටම ආරාධනා කරන්න ගියේ මොකද මේක විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ආයි ලක් කරලා පවත්වන ධම් සභාවක් නිසා. ඉතින් කොහොම කොහම හරි අපේ පණිවිඩය ලැබිලා ඒක ප්‍රතිචාර දක්වමින් අද දින මේ සැසියේ සහභාගී වෙන ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මේ දම් සභාව මණ්ඩපය වෙනුවෙන් පිළිගන්නවා. අද දින සැසිය පවත්වන්නට ඉදිරියට ගෙන යන්නට මහාචාර්යතුමාට අවස්ථාව දෙන්නට කලින් නිවේදන කීපයක් නිකුත් කරන්න සිදු වෙනවා. අපි ඊයේ දවසේ ඇවිල්ලා මේ ශාලාව සකස් කළා. පුදු 200 ගණන් දැම්මා. මම හිතන්නේ දැන් තදබදේ නිසා පුදු ඇඩ් කරගෙන පස්සේ වේලිය පුදු වැඩි. එකක් පුදු එකක් පුදු තියලා වාඩි වෙන නෝ තමයි දැනගන්නට ලැබුණේ. මොකද කපුල් වල ඊට මත නිසා පස්සට ඇදලා තියෙන පුදු. ඒ නිසා තමයි පුදු මදි වෙන්නේ නැත්නම් 200කට වැඩියෙන් පුදු අපි ඊයේ මේ ශාලාවට දැම්මා. ඉතින් මේ ශාලාවේ සැප පහසු වල වාඩි වෙන්න පුළුවන් 150යි. ඉතින් මේ කොම පුදු පිළලා තියෙනවා. අපි වා සතුට වෙනවා. මේ දහම් ඔබේ දහම් පිපාසයේ විශාල දහම් පිපාසාවක් තියෙන බව පේනවා. ඒ පිපාසාව සංසිඳවා ගන්න මේ ස්ථානයේ පැමිණීම ගැන අපි තාමත් සතුට වෙනවා ඔබ සියලු දෙනා. ඊළඟට දැන් විවේක වේලාවන් වලදී මේ ශාලාවට ඇතුළු වෙන්න තියෙන එක දොරටුවයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ ශාලාවෙන් පිට වෙන්න ගියොත් අපිට කාලය නාස්ති වෙනවා. මේ වැඩේට තියෙන කාලය නිකුරුනේ නාස්ති වෙනවා. ඒ නිසා අපි සැලසුම් කළා ඔබට නියමිත ආහාර පාන ඔබේ ආසනෙටම ලබා දෙන්න. මම හිතන්නේ අපේ එදිනතුමා තීරණය කරාවිය වේලාවල් 10:00 ට පමණ දැනුත් බොහෝ වෙලා ගත වෙලා තියෙන නිසා ඒ කියන වෙලාවට අපි මෙතෙන්ට ගෙනෙනවා කිරිපැකට්ටුවක් ඔබේ පිපාසයේ සංසිඳවන්න. ඔබේ ආසනෙටම අපි ඒක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් අපේ පළවෙනි සැසිය අවසානයේදී තමයි ඒ කිරිපැකට්ටුව ඔබට ලැබෙන්නේ. අපේ දෙවනි සැසිය අපි 5:45 පමණ වෙනතුරු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අපේ වෙනින් මහන්සියට දානය ඒ අතරතුරේ පිළිගන්වනවා. ඒ සඳහා පිරිසක් සූදානම්ින් ඉන්නවා ඒ වතාවත් කිරීමට. මේ පින්වතුන්ට දවල් වේගය ලැබෙන්නේ 5:12:45 ඔබට නියමිත කෑම පාර්සලයේ සියලුම ද්‍රව්‍යත් එක්ක මෙතෙන් ලබා දෙනවා. අපි හැන්දක් ඔබට සපයනවා. ඒ නිසා අත හොදන්න වතුර සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඔබට අවශ්‍ය පානීය ජලය බෝතල් කළ ජලය ලබා ගන්න මම හේසුනේ නැහැ. මොකද ප්‍රතිපත්ති මේ වශයෙන් වතුර මිලදී ගැනීමට මගේ තියෙන අකමැත්ත නිසා. නමුත් මේ අවස්ථාවේ විශේෂත්වය දැකලා මේකට වතුර බෝතල් ඕනමයි කියලා හිතලා මගේ හිතවත් මහත්මයා මහන්සි වෙලා ආධාරයක් වශයෙන් වතුර බෝතල් 200ක් ලබාගෙන තියෙනවා. ඒ නිසා ඔබට පානීය ජලයත් දිවාහාරයත් එක්ක ඒ පැකට්ුවත් එක්ක ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම හවුස් සැසිය 1:45 ඉඳන් 3:45 දක්වා අපි අත්මුත් කරනවා. ඊළඟට 3:45 ඉඳන් 4 දක්වා අපි ස්තුතිය හොපින් අනුමෝදනා කරලා අද දවසේ වැඩ කටයුතු නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඒ සැසිය අවසානයේදී ඔබ වෙනුවෙන් අපි තේපැන් සංග්‍රහයක් පළමාලාවක් මාලේ පිළියෙල කරලා තිනු. ඒ තේපැන් සංග්‍රහය භුක්ති විඳලා ඔබට ඉනස් පලායන්ට පුළුවන්කම තියෙනවා. මේ ගොඩනැගිල්ල එක අපහසුවක් තියෙනවා. තට්ටු තුනකට මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. හැම තට්ටුවකටම තියෙන එක වැසිකිළියක් පමණයි. ඒ නිසා වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් නැති නිසා අපි අල්ලපු අතේ තියෙන ආරාමයට ගිහිල්ලා ඒ චන්ද්‍රසේකර ආරාමයට ගිහිල්ලා ඒ ආන්තරුත් එක කතා කරලා ඒ පන්සලේ තියෙන වැසිකිළි පහසුකම් ඔබ වෙනුවෙන් ලබා ගත්තා. ඒ වගේම මම හිතන අපේ රතකාලත් අද තියෙන්නේ ඒ පන්සලේ රත නාත්තලත් දෙතන. ඉතින් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා වැඩිහිටි විශාල පිරිසක් මෙතන ඉන්නවා පහළට යන්න අමාරු. අපේ දේශකතුමන්ට අපේ හිමි වහන්සේලාට ඒ හැකියාවෙන් අඩු පිරිසට මේ උඩමාලයේ මෙතන තියෙන වැසිකිළිය පාවිච්චි කරන්න කියලා සවිශක්තිය වැඩි සමුන පිරිසලට ඒ පන්සලේ තියෙන වැසිකිළි වෙත ලොකු වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් හිතවත් මහත්මයා ඔබ ශ්‍රවණය කරන දේශන සටහන් කරගන්නට පොතක් සකස් කරලා තියෙනවා. පොතක් මුද්‍රණය කරලා තියෙනවා. මීට කලින් අපි පවත්වපු මේ වගේ ධර්ම සාකච්ඡාවකදී අපි ඒ පොත් බෙදා හැරියා. 70ක් පමණ පිරිසක් ඒ පොත් ලබා ගත්තා. ඉතුරු අයගෙන් කීප දෙනෙකුට ඒ සඳහන් ලියා ගන්නට අවශ්‍යයිද ඒ පොත් බෙදන්න පුළුවන්. පොත් සුළු ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඔබට ඒ අවශ්‍යතාව මත ඒ පොත් ලබා ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මීට වඩා දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වාසනාවන්ත හෝරා කිද්දා අපත් එක්ක ගත කරන්න ඔබට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ අවිද්‍යා අඳුර දුර ගන්නට අද දින අපේ ඇදුරුතුමා පවත්වන සැසිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ වැඩ කටයුතු කරගෙන යන්නට මා ඉතාම ගෞරවයෙන් මහාචාර්ය සමී පොත්තල කියන තුමාට ආරාධනා කරනවා.
දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් මේ මෙතුමියේ මම දන්නවා බොහොම මහන්සි වෙනවා මේ මගෙන දැනුම් අහනවා. දැන් මාස දෙකක් විතර මම දැන්නේ ඉඳන් කියනවා. ඉතින් මම කිව්වා මට ඔච්චර කලින් ඕවා කියන්න එපා. ඊට කලින් සතියේ පොඩ්ඩක් මතක් කරන්න. ඉතින් මේ හැමදාම ඇවිල්ලා මොනවා හරි කියනවා. ඒත් මම හිතන්නේ කෝල් එකක් දුන්නා ඒ වෙලාවෙත් මම ධර්ම සාකච්ඡාවක හිටියේ වෙන තැනක. මේ ඉතින් බොහොම වෙහෙස මහන්සියලා මේ උත්සාහ කරන්නේ බොහොම හොඳ චේතනාවයි. පිරිසකට ධර්ම දැනුම ලබා දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න උදව් කරන්න ඒක බොහොම පින් සිද්ධ වෙන කාරණයක් නේද? මේ ඉතින් ඒ කොහොම කිව්වත් මම එච්චර කැමති නෑ ඔයගොල්ලන්ට නීති දාන්න. මොකද මේ මනස බොහොම සැහැල්ලුවෙන් තියෙන්න ඕන. අර ඒ කිව්වට මම පොඩ්ඩක් ඕවේ නීති කඩනවා. මෙතන වාඩි වෙලාම ඉන්න කිව්වට කාට හරි අපහසුතාවක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නැගිටලා ගිහිල්ලා පොඩ්ඩක් ගිහින් පහලට ගිහින් ඉඳලා අපහු වෙන්න. ඒකේ ගැටලුවක් නෑ. ඈ අපහසුතාවක් ගොඩක් පිරිසක් ඉන්නකොට එහෙම ඇති වෙන්න පුළුවන්. සමහරවිට ටැබ්ලට් එකට යනවා ඉන්න පුළුවන්. ඒ වගේ වුණත් කිසිම ගැටලුවක් නැහැ. අනිත් අයට කරදර යන කර හිමීට නැගිටලා ගිහිල්ලා අපහු එන්න. ඈ තමන්ට වාඩියලා ඉන්න අපහසු නම් හිමීට නැගිටලා ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි කියන ඒවා වැඩක් නැත්නම් ඒත් සද්ද නැතුව ගියාට ඒක මේ අනිත් එක තමයි මන් දන්නේ මතර මොන ආරමුණෙන් මේක තිබ්බද කියලා. මේ මං කැමති සාකච්ඡාවක් වගේ. කැමති නම් අපිට භාවනා ටිකක් කරලා සාකච්ඡාවට යන්න පුළුවන්. මොකද සාමාන්‍ය උදේ වෙලාව ටිකක් හොඳයි භාවනා කරන්න. අපේ මනස අරවෙන් මේවයින් පිරෙන්න කලින් නේද? මේ ඉතින් මං ගොඩාක් බලාපොරොත්තු වෙනවා දැන් මට අහන්න ලැබුණා මෙතන වැඩි පිරිසක් මේ ධර්මයේ හොයන පිරිසක් කියලා. ඉතින් අද කාලේ එක එක ගුරුවරු ඉන්නවා. ඒක බොහොම හොඳයි. ඉතින් එක එක මත තියෙනවා. අපිට මොනවා හරි සාකච්ඡා කළොත් සමහර අපේ වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න සමහර විට උදව් වෙන්න පුළුවන් නේද? ඉතින් අපිට සුහදව සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් සාකච්ඡා කිරීමේ අදහසත් මම පොඩ්ඩක් මතක් කරනවා. සමහර විට මොකද ඊයේත් අපි මහිතව ස්වාමීන් වහන්සේ නමකුයි මේ පිරිසක් ඇවිල්ලා බොහොම දුර පළාත්වල ඉඳලා ඇවිල්ලා මේ එකෙනෙක් පොළොන්නරුවේ ඉඳන් ඔය වගේ දුරක ඉඳන් මේ සාකච්ඡාවකට කියලා ආවා. ඉතින් අපිට තේරුනේ මේ සාකච්ඡාවකට නෙමෙයි ඇවිල්ලා තින්නේ. ඉතින් මොකද සමහරු දන්නේ නැහැ ධර්ම සාකච්ඡාවක් කියන්නේ මොකද්ද කියලා. අපි සාකච්ඡා කරන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ සාකච්ඡායි ධර්ම සාකච්ඡායි ටිකක් වෙනස්. ධර්ම සාකච්ඡාවකදී මම දන්නවා මම දිනන්න කියලා අරමුණේ නෙමෙයි සාකච්ඡාව. අපේ තියෙන අදහස් අත්දැකීම් මේ ෂෙයා කරගන්න කියන්නේ මේ බෙදා හදා ගන්න නේද? ඒ එක එක හැමෝම එක මතයේ ඉන්නේ නැහැ. හැම දෙයක් තියෙනවා. ඉතින් අපිට මේ මතයක් ධර්මානුකූලව අපිට පෙන්වන්න පුළුවන් නම් මෙතන අඩුවක් තියෙනවා කියලා එහෙම පෙන්වන්න එකේ ගැටලුවක් නැහැ. එහෙම නැතුව මේ තරහින් රණ්ඩු වෙන්න හරි මම තමයි ලොක්ක, මම තමයි ඔක්කොම දන්නේ. ඒ පෙන්වීම ධර්ම සාකච්ඡාව නෙවෙයි. ධර්ම සාකච්ඡාවක් තියෙන්නේ හැමෝටම යම් කිසි දෙයක් ලබා ගන්න. එහෙම නොලැබෙනවා නම් ඒ සාකච්ඡාවෙන් වැඩක් නැහැ. නේද? ඒක ඒ අපේ සාමාන්‍ය අපි සාකච්ඡා තියන්නේ එහෙම. එතෙන්දී මම හිතන්නේ මේ හැමෝම යම් කිසි අරමුණක් ඇතුව මේව යෙදෙන්නේ. يعني බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද? නේද? ඔය දේ තමයි හොයන්නේ. ඉතින් හැමෝම කොහෙන් හරි අහන්න ලැබුණාම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා තමයි කියන්නේ. ඉතින් කාටවත් කියන්න බෑ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙවෙයි කියන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කිව්වට මේ කියන මතනම් එකකට එකක් වෙනස්. ඒක ගුරුවරු වෙන්න පුළුවන්, සාමාන්‍ය අය වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ කවුරුත් කියන්නේ මම මේ බුදුහාමුදුරන්ගේ ධර්මය නෙවෙයි කියන්නේ කියලා නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකමයි කියලා තමයි කියන්නේ. මට ඉතින් අදහස් නම් ගොඩක් තියෙනවා. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වුණා ඔය හින්දා තමයි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්මය අහන්නයි සාකච්ඡා කරන්නයි දෙකම මංගල කර්ම කිව්ව නේද? කාලේන ධර්ම ශ්‍රවණං කාලේන ධර්ම සාකච්ඡා. ඉතින් ඒක මම පොඩ්ඩක් මතක් කළේ මේ අපේ අරමුණ. එතෙන්දී තව දෙයක් මතක් කරන්න ඕන අනිත් අය ගැන කියලා මතකයි. මම හැමදේම දන්නේ නැහැ. ටිකක් ඒ දන්න ටිකක් මගේ දින කෙලස් මට්ටම ටිකක් විතර. ඒ හින්දා මේ කියන දේවල් එහෙමම ගන්න කියන්නේ නැහැ. එහෙම ගත්තොත් බුදුහාම වෙන්නේ නැහැ. දෙයක් අහන්න ඒක නුවණින් විමසන්න. ඒක පිළිගන්න ඕන කියලා එකක් නැහැ. අපි හැමෝටම යම් කිසි නුවණක් ප්‍රඥාවක් තමයි තියෙනවා නේද? මේ කීප විදිහට වැඩි හරියක් අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධයි. ඉතින් හිතන්න පුළුවන් අය නුවණක් තියන අය නේද? එහෙම මේක ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක ධර්ම විනයට ගලපලා බලන්න කියලා. ඉතින් තමන්ගේ දැනුම මට්ටමට ධර්ම විනයක් දන්නවා ඇති. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන මෙහෙම තියෙනවා මේ සූත්‍රේ මෙහෙම තියෙනවා මේ ත්‍රිපිටකේ මෙහෙම තියෙනවා කියලා ඕනනම් පස්සේ ගිහින් කියෝල බලන්න හරි කෙනෙකුට පෙන්වන්න පුළුවන් නේද? ඒ විදිහට ගලපලා බලනවා නම් මම හිතන්නේ එතන තමයි අපිට අර රෙෆරන්ස් පොයින්ට් එකක් වගේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට මේක සම්බන්ධයි කියලාවත් කියන්න පුළුවන් කමක් තියෙනවා. එතනින් එහාට තම තමන්ගේ තියෙන පෞද්ගලික මත තියෙන්න පුළුවන්. ඒකත් මේ ලෝකේ සාමාන්‍ය දෙයක්. එතකොට අපි ධර්ම සාකච්ඡාවක් තියන්න ඕන. එකක් මේ මාර්ගයේ තෝර බේර ගන්න. අපේ මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා නම් හදා ගන්න. ඈ? ඒ මට්ටමින් ඉතින් මේ අපි සාකච්ඡාවක් විදිහට යන එක හොඳයිද? මොකද හිතන්නේ කොහොමද වෙන්න ඕනේ? සාකච්ඡාවක් කරලා භාවනාවට යන එක හොඳයි. භාවනා කරන්න කැමතිද? ගොඩක් අය කැමති. එහෙනම් එකක් තියෙනවා. ටිකක් දවල් වෙනකොට ටිකක් අමාරුයි. ඒ වාඩි වෙලා ඉඳලා තමයි දාඩිය දානවා. අරවා මේවා වෙනකොට ටිකක් හිත විසිරෙනවා වැඩි. දැන් අපිට ඕන නම් සුළු වෙලාවක් භාවනාවක් කරලා ඊට පස්සේ සාකච්ඡාවට එන්න පුළුවන්. ඒ අර කිව්වා වගේ ඇයි අපි භාවනා කරන්නේ? නැත්නම් මොකද්ද භාවනාව? මොනවද මේවයි තියෙන ප්‍රයෝජන? ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න. භාවනා කියලා අදහස් කරන්නේ මොකක්ද? මොකද හිතන්නේ? මොනවද භාවනා කියන්නේ? නැත්තම් ඇයි මේ භාවනා කරන්න ඕනේ? මොකද්ද උටේ තියෙන ප්‍රයෝජනෙ? කළුත් වැඩක් තියනවාද? භාවනා කරන්නේ ඇයි? සිත එකලස් කරගන්න. තව අදහස් තියනවාද? ධර්මය අවබෝධ කරගන්න. අදහස් තියනා නම් කියන්න. ඇයි? මම කවුරු හරි භාවනා කරන්න කිව්වොත් ඇයි භාවනා කරන්නේ? මොකටද භාවනා කරන්නේ? සිත විසිරෙන්නේ. සහිතේ පාලනයක් නැති හින්දා අපට හොරෙන් දුවනවා එහෙම නේද? හ්ම්. ඒ ගතිය අඩු කරගන්න. සිත වඩා ගන්න නැත්නම් දියුණු කරන්න. වැඩි දියුණු කරගන්න. හිත දියුණු කරන්න. ඇයි අපි හිත දියුණු කරන්නේ? තාම දියුණු නැති හින්දා. නේද? ඊට වඩා දියුණු මට්ටමක් තියෙනවා. නේද? දියුණු කරනවා කියන්නේ. දැන් දියුණු කරනවා කියන්නේ මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ? දැනට දියුණු නැති හින්දා නේ දියුණු කරන්න ඕන. මොකද්ද දියුණු කරනවා කියන්නේ? යථාර්ථය අවබෝධ වෙන මට්ටමකට ගෙන්න. යථාර්ථය කියන්නේ ඇත්ත ඇදි හැටි. බුදුදහමේ කියන යථාභූත ඥානය කියලා තියෙනවා. ඇත්ත ඇදි හැටි දැනගන්න. ඒ කියන්නේ අපි ඇත්ත ඇදි හැටි දන්නේ නැහැ නේ. ඇත්තටම දන්නවනම් එහෙනම් භාවනා කරන්න අවශ්‍ය නැහැ. හිත දියුණු කරන්න අවශ්‍ය නැහැ. කොහොමද අපි ඇත්ත ඇති හැටි දන්නේ නැහැ කියලා දැනගත්තේ? ධර්මයට සම්බන්ධීම තුලින් වාඩිලා කියන්නේ ඒ බව තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ දන්නේ නැහැ කියලා තේරුම් ගන්න තියෙනවා. යථාර්ථයේ යථාභූත බව තාම දන්නේ නැහැ කියලා තේරුම් ගන්න තියෙනවා. ඒක හරියටම හරි ධර්මයක් ඇසීම තුලින් තමයි ඒ බව දැනගන්නේ. නැත්නම් අපි හිතන්නේ අපි ඔක්කොම දන්නවා කියලා. නේද? දැන් අපිට මම හිතන්නේ අපි හැමෝටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේවා සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි අවබෝධ කරගෙන තමයි මේවා දේශනා කරන්න ඇත්ති නේද? එතකොට බුදු කෙනෙක් දේශනා කරන්නේ මොනවද? සංගවිලා තියෙන ධර්මය මොකද්ද? චතුරාර්ය සත්‍ය නේද? චතුරාර්ය සත්‍ය තමන් විසින් අවබෝධ කරගෙන අන්තයට දේශනා කරනවා. ඒක චතුරාර්ය සත්‍ය තමයි මේ ඇත්ත ඇති හැටි. ආර්ය සත්‍ය කියන්නේ ඒක වෙනස් නොවන සත්‍ය. නේද? අපි කිව්වට මම මේ ඇත්තමයි කියන්නේ කිව්වට එහෙම කියනකොට පේනවා ඔය නම් මොකක් හරි අඩුවක් තියෙනවා. ඇත්තමයි කියන්නේ කියනකොට. ආර්ය සත්‍ය එහෙම නෙමෙයි. ඒක එක වෙලාවක හරි එක වෙලාවක බුරු වෙන්නේ නැහැ. ඒක ඇත්තම පවතින ඇත්ත தත්. ඒක තමයි යථාභූත ස්වභාවය කියන්නේ. ආර්ය සත්‍ය හතරක් අපි අහලා තියෙනවා නේද? මොනවාද? දුකයි සමුදය නැත්නම් දුකට හේතුව දුක ඇති වෙන්නේ ඇයි? ඊළඟට දුක්ඛ නිරෝධය. ඒ සඳහා තියෙන මාර්ගය නේද? ඒක මම හිතන්නේ හැමෝම දන්නවා. ඉතින් බෞද්ධ විදිහට ඕක දන්නේ නැත්නම් බෞද්ධෙක් කියන්නත් බෑනේ නේද? වචන ටික දන්න. දැන් අපි දැන් හිත දියුණු කරන්න ඕන කේමකටද ඔය සත්‍ය අවබෝධ කරගන්න. නේද? ඒ කියන්නේ මේ දන්නවා කියුවට ඔගේ අඩුවකුත් තියෙනවා. නේද? ඒ හින්දා තමයි අපිට මේ හිත දියුණු කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකට හිත දියුණු කරන්න දෙවිධයක් කියනවා. ඒ දෙවිධයම අතන කියවුණා වෙන වචන වලින් එකක් තමයි මේ හිත එකඟ කිරීම. නැත්තම් පාලනයක් නැති හිතේ පාලනයක් ගැනීම. ඔකට මොකද්ද පාලියෙන් කියන්නේ? සමාධියක් ඇති කරගන්නේ. චිත්ත සමාධිය. ඒ සමාධියෙන් කරන්නේ මේ පාලනයක් නැති හිතේ පාලනයක් අරන් දෙනවා. දැන් අපි හිතේ කාර්මණක දැන් ඉස්සෙල්ලා අපි අර පොඩි භාවනාවක් කළේ. හුස්ම නිසා තියෙන දැනීමට සිහිය තියාගෙන ඉන්න කෙනෙක්. ඒ තියාගෙන ඉන්නකොට Tamanට වේනවා Tamanටම අත්දකින්න පුළුවන්. මගේ හිතේ කොච්චර පාලනයක් තියෙනවද? ඒ හිටපු කාලය තුලම හුස්මට අවධානය තිබුණාද? නැද්ද? ඒක Tamangenma අහන්න පුළුවන් නේද? මට කියන්න අවශ්‍ය නැහැ. එතකොට පේනවා අපේ හිතේ පාලනයක් කොච්චර අපට තියෙනවද? ඔය පාලනයක් නැති හිතේ පාලනයක් ගැනීම තමයි සමාධියකින් කරන්නේ. එතකොට මේ සමාධියෙන් විතරක් ඇත්ත තිහෙටි අවබෝධ වෙනවද? නැහැ. ඒ සමාධිය කියන්නේ හිත දියුණු කරන එක විදියක්. තවත් විදියකට හිත දියුණු කරන්න තියෙනවා. ඒක මොකද්ද? ප්‍රඥාව. නේද? සමාධිය විතරමදී ප්‍රඥාවත් දියුණු කරන්න. ප්‍රඥාවෙන් තමයි ඇත්තටම මාර්ගඵල නිවන් අවබෝධ කරන්න පුළුවන්. තව විදියට කිව්වොත් මේ ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්. හැබැයි සමාධිය උදව් වෙනවා ඒකට. සමාධිමත් හිත අනිවාර්යෙන් උදව් වෙනවා. ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සමාධිය කියන එක නැත්නම් මේ හිත එකඟ කරගෙන ඉඳීම කියන එක තව ධර්මප්‍රිය පැත්තෙන් අපි අහලා තියෙනවා. මොනවා යටපත් කිරීම? කෙලෙස් තමයි. ඒවට විශේෂ නමක් තියෙනවා. මොනවද? නීවරණ ධර්ම. පංච නීවරණ යටපත් කිරීම තමයි ඔය සමාධිය කියලා. අයි තන නීවරණ ධර්ම ටික හැමෝම දන්නවා ඇති. මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡ. දැන් හොඳට බැලුවොත් හිත එකඟ වෙන්නේ නැත්තේ ඔන්න ඔය නීවරණ ධර්ම හැම. දැන් හිත එකඟ කරන්න ගියාම සමහර විට මොනවා හරි මතක් වෙනවා. ගොඩක් වෙලාවට ඇලුම් කරන දෙයක්, ආස කරන දෙයක්, Tamanට සම්බන්ධ දෙයක්, gedara gena matak wenna puluwan, karanna tiyena wedak gena matak wenna puluwan, aroma meya matak wenna neida? Owa matak wenne mona hindada? ඇලීම. නේද? ඇලුම් කරන දේවල්. ඔක කාමච්ඡන්දේ වැත්තට වැටෙනවා. ඊළඟට ටිකක් වෙලා ඉන්නකොට සමහර විට ඒ කවුරු හරි බැනපු එකක් මතක් වෙන්න පුළුවන්. නැත්නම් මොන කරදරයක්ද මේ අපි ආවේ මේ භාවනා කරන්නේ මොනවද කියලා නැහැ. හිත ඇතුලෙන් පොඩ්ඩක් බණින්න පටන් ගන්න පුළුවන්. එහෙනම් මේ රිදෙන්න ගන්නකොට නේද? ඔව්. ඔය මතු වෙන්නේ මොකද්ද? ව්‍යාපාරය. ඊළඟට සමහර එක්කන් දැක්ක එක්කෙනෙක් දෙන්නේ එක්කෙනෙක් පොඩ්ඩක් ඉන්නකොට පොඩ්ඩක් කර දන්නවනේ මොකද්ද කියලා නේද? තීන මිද්දේ මතගෙන කම්මැලිකම අලසකම නිදිමත ගතිය. ඒව වෙනකොට හිත එකඟ වෙනවද? අවධානි තියනවද? ඊළඟ උද්දච්ච කුච්ච හිතේ විසිරෙන ගතිය විචිකිච්ඡාව. මම මේ බොහෝම සරල මට්ටමකින් කියන්නේ ඔය සුගම්ලක් තියෙනවා. සැක කරන ගතිය. එතෙන්දී සැකයක් එන්න පුළුවන්. ඔය කිව්වට අපිට පුළුවන් ද ඔහම හිත එකම් කරගෙන ඉන්න. ඈ. ඒ වගේ සැක හිතෙන්න පුළුවන්. ඈ. ඒ ඔවා ටික නැති වෙනවා සමාධියක් වැඩෙනකොට. මොකද ඒවා යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනවා. සමාධිය. දැන් මම මේකට ආවේ හිත දියුණු කරන්නේ මොකද්ද? හිත දියුණු කිරීම දෙආකාරයි. එකක් සමාධිය වැඩි වීම, අනිත් එක ප්‍රඥා වැඩි වීම. ඒ බුදුදහමට අනුව හිත දියුණු කරන්න ක්‍රම දෙකක් කියා දීලා තියෙනවා නේද? ඔව්. එතකොට ඒ සමාධියෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හැබැයි බුද්ධ දේශනාවක් තියෙනවා සමාධියෙන් අනතුරුවම යථාභූත ඥානය පහළ වෙනවා කියලා. ඒක අපි සාකච්ඡාවේදී ගමු. ඒ වුණාට සමාධියෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සමාධියෙන් ලැබෙන දේවල් තියෙනවා. දැන් හිත එකඟ කරගෙන ඉඳීම තම මොනවද සමාධිය ප්‍රතිඵල තියෙන්නේ. අභිඥා, ඊර්දි බල වගේ ඒවා පහල කරගන්න පුළුවන්. ඊටත් කලින් ධ්‍යාන ලබා ගන්න. ධ්‍යාන ගැන අහලා තියෙනානේ නේද? ධ්‍යාන කීයක් තියෙනවද? හතරක්. අටක්. ඔක්කොම අටක් තියෙනවා. අෂ්ට සමාපatti කියලා කියන්නේ නේද? ඒවා ධ්‍යාන. ඒවා ලබා ගන්න පුළුවන් මේ හිත එකඟ කිරීම තුලින්. හිත එකඟ කිරීම තව තව ගැඹුරු මට්ටම් වලට දියුණු වෙනකොට ඒවා ධ්‍යාන මට්ටම් කියනවා. ඒවා ඉදී අහලා ඇති රූපාවචර හතරයි අරූපාවචර හතරයි තියෙනවා. එතකොට මේ ධ්‍යාන වඩපු අය හිටියා බුදුරජාණන් වහන්සේට කලින්. එකෙන් තේරුම් ගන්න එක සමාධියක් සමතයක් විතරයි. ප්‍රඥාව එතන යෙදිලා නැහැ. නේද? එතකොට දැන් ආලාර කාලාම උත්තරාම බුද්ධ වගේ අය ධ්‍යානලාභී නේද? එනවාට ඒගොල්ලෝ සෝවාන් මාර්ගයටවත් වැටිලා තිබෙන්නේ නැහැ. එතකොට මොකක්ද අඩුව තියෙන්නේ ප්‍රඥාවට. පොඩි අවබෝධයක් එනවනේ සමාධිය කියන්නේ මොකද්ද ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ නිතරම සමාධිය වර්ණනා කරනවා. මහණෙනි සමාධිය වඩව්. මහණෙනි සමාධිය වඩව් කියපතන් ගොඩක් අහුවෙනවා අපිට සූත්‍ර පිටකේ ගත්තා. නේද? ඒක සමාධිය උදව් වෙනවා ප්‍රඥාවට. ඇයි ඒ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වුණ මනසකට තමයි ධර්මය දකින්න පුළුවන්. ඒක තේරුම් ගන්න. කොච්චර ධර්ම දැනුම තිබුණා තමන්තුලින් දකින්න පුළුවන් වෙන්නේ නීවරණ යටපත් වුණ මනසකට. ඒක පැහැදිලිව කියලා. බුද්ධ දේශනාවල තියෙනවා. එහෙනම් අපි හරි කැමති දැනුම එකතු කරගන්න නේද? අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහොම තියෙන දෙයක්. මාත් එකෙන් ඔය වයි ගියා හින්දා මාත් දන්නවා මේ. යුනිවර්සිටි වල උගන්වලා රෝමිනා කරලා ඉතින් ඒ පැත්තේ ඉහළම PhD එක දක්වා කරලා ඒ වයි පැත්තේ යම් කිසි මට්ටමක උපරිමයක ඉන්න හින්දා මට ඒ පැත්තෙනුත් කතා කරන්න පුළුවන්. හැබැයි ඒවා දැනුම විතරයි. දැනුම කියන්නේ ප්‍රඥාව නෙමෙයි. බුදුදහම ගැන කොච්චර දැනගත්තත් ඒක ප්‍රඥාව නෙවෙයි. ඒකක් මතක තියාගන්න. මේක ඉන්න ඕනේ අර නීවරණ යටපත් වුණ මනසකින්ම විතරයි ධර්මයේ දකින්න පුළුවන්. ඊට කලින් අවබෝධයක් ගන්න පුළුවන් ඒක නෑ කියන්නේ. එනකට නියම දැකීම එන්නේ නීවරණ යටපත් වුණ මනසකින් දකින්න ඕනේ. ඒ දකින්න ඕන මොනවද කියලා ඉතින් නිකන් අවබෝධයක් ගන්න පුළුවන්. මේකට තමයි ධර්මය හදාරන්න ඕන සාකච්ඡා කරන්න ඕන. හැබැයි මේක ප්‍රායෝගිකව කරන්නම ඕන. දැන් පීනන්න ඉගෙන ගන්න ගොඩ ඉඳන් ඕන තරම් කතා කරන්න පුළුවන් නේද? කවදාවත් වතුරට බැස්සේ නැත්තම් අර කතා කරපු වේවයින් කිසිම වැඩක් නැහැ. මේක තමයි අත්දැකීම වෙන්නම ඕන. ඉතින් ඒක ඒ කියන්නේ මගේ එක අදහසක් ධර්මය. මේව සමහරව එකඟ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කෙනෙක් හිතනවා නම් සමාධිය අවශ්‍යම නැහැ. ප්‍රඥාව විතරක් ඇති. ඒක ධර්මයට අනුව සාකච්ඡා කරලා බලන්න. තියෙනවා. ඒ මම කෙටියෙන් කියන්න ඕන උනේ හිත දියුණු කිරීම කියන එකේ අංග දෙකක් තියෙනවා. සමාධිය වැඩි වීම ප්‍රඥාව වැඩි වීම. ඒතර සමාධිය වඩන්න තියෙන ක්‍රමවලට කියනවා මොන භාවනාවද? සමත භාවනාව. ප්‍රඥාව වඩන්න තියෙන ක්‍රමවලට කියනවා විදර්ශනා භාවනාව. එහෙම නැත්නම් විපස්සනා භාවනාව. මේ දෙකම එකයි. පාලියෙන් විපස්සනා කියනවා සංස්කෘතෙන් විදර්ශනා. මේ දෙකම එකයි. එතකොට මේ ප්‍රඥාව වඩන ක්‍රමවලට කියනවා විපස්සනා. සමාධිය වඩන, ඒ කියන්නේ හිතේ පාලනය, පාලනයක් නැති හිතේ පාලනයක් ගන්න දේවල් වලට කියනවා සමත භාවනා. දැන් ප්‍රධාන භාවනා දෙකක් තියෙනවා. දැන් ටිකක් භාවනා කරමු කියපු හින්දා දැන් මේ භාවනා කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අවබෝධයක් ගන්න ඕනනේ. නේද? ඒකට භාවනා જાති දෙකක්. දැන් විපස්සනාව ගැන අපි ගොඩක් සාකච්ඡා ඉදී සාකච්ඡා කරනවා. මම හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ හිත එකඟ කරගෙන ඉන්නේ කියන එක. නේද? දැන් අර උදේ පොඩ්ඩක් හිත තියාගෙන ඉන්න කිව්වහම පේන්නේ නැති මේක කොච්චර අමාරුද? ඈ? සමන්තම වැටෙන්නේ නැති නේද? මේ හුස්මටම කොච්චර වෙලා අවධානය තිබුණාද? එහෙම නොතිබුණා නම් මොකද වෙලා තියෙන්නේ? හිතේ පාලනයක් තියනවද නැද්ද? නැහැ. සමාධියක් වඩපු කෙනෙකුට හරියටම හිත දුවන්න නොදී ඒකටම අවධානය තියාගෙන ඉන්න පුළුවන්කම එනවා. මොකයි සමාධියේ වෙනස? ඈ? සමාධියක් දිනු කරනවා කියන්නේ අපි හිතට මොකක් හරි කිව්වොත් ඒ දේ විතරක් කරන්න මට්ටමකට හිත සකස් වෙනවා. දැන් පාලනයක් නැති හිතේ පාලනයක් කරන් දෙනවා. දැන් ඔයගොල්ලෝ හරි දක්ෂයිනේ අනිත් අය පාලනය කරන්න අධ්‍යාපන ශිස්ත්‍රෙදී නේද? උගන්නනකොට අනිත් අයව පාලනය කරන්නමයි බලන්නේ. නේද? ඒකට තමන් කියන දේ අහලා හොඳට ඒක විතරක් කරනවා හරි කී කරුයි. අහන්න නැත්තම් අද පිට බලනවා කතා කරනවා අරවම ඒවා වෙනවා මොකද ඉන්නේ පාලනයක් නැහැ කීකරු නැහැ ඒකමයි අපේ හිතේ දැන් අපි කිව්වා හිතට මෙතන ඉන්න ඈ මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියටම සිහිය තියාගෙන ඉන්න නේද එතකොට එතන හිටියානම් කීකරු තමන් කියන දේ අහන්න ඒ අතරේ අර මෙහෙ දිව්වනම් අර ගණි ළමයි වගේ තමයි නේ පාලනය. ඒකට මේ පාලනයක් නැති හිතේ පාලනයක් ගැනීම තමයි සමාධියක් වැඩීම තුලින් කරන්නේ. මොකද එහෙම හිතක් උදව් වෙනවා ධර්මයේ දකි. ඔයා කැමතිද හිතේ පාලනය ගන්න හැටි ටිකක් අහගන්න? අපි සමාධිය හදන හැටි පොඩ්ඩක් කතා කරමු නේද? සමාධිය හදන්න ගොඩක් අය එක එක භාවනා කරනවා. මොන භාවනාවද කරන්නේ? චතුරාර්ය සත්‍ය භාවනාවක් නෙමෙයි ඒක සත්‍යයක්. මේ භාවනාව මොන මොන ක්‍රමයක් නะ? මෛත්‍රිය කරනවා. ආනාපාන සතිය කරනවා. අසුබය වඩනවා. බුද්ධානුස්සතිය වඩනවා. තව? මෛත්‍රිය. තව? ඔගොල්ලෝ කරන්නේ මම එහෙනම් තව මොනවද? සක්මන් භාවනා කරනවා. ඔහොම හොඳයි. තව? එච්චරයි. තමන් වඩන භාවනාව නෙවෙයි. අනිත්‍ය භාවනාව. මරණානුස්සතිය. බුදු ගුණ බව ඉස්සෙල්ලා කිව්වා. දැන් බලන්න මොන භාවනාව කළා. මම මේ ක්‍රමයක් ගැන නෙමෙයි කියන්නේ. අපට අවශ්‍ය ප්‍රතිඵලයේ මොකද්ද කියන එකේ අවබෝධයක් තියෙනවා. දැන් අපට මුලින්ම අවශ්‍ය මොකද්ද? මේ පාලනයක් නැති හිතේ පාලනයක් ගැනීම. හිත එකඟ කරගෙන ඉන්නේ කොහොමද? නේද? සමාධිය කියන්නේ ඒකනේ. දැන් ඒ සමාධියක් වඩාගන්නේ කොහොමද? ඔකට අපි කරන විදි ටිකක් තියෙනවා. අපි ඉස්සෙල්ලම හොයනවා ඇයි මේ හිතට එක තැනක ඉන්න බැරි? ඇයි මේ හිතට එක තැනක ඉන්න බැරි? මොනවාද හේතුව? අපිට පාලනයක් නැති වුණේ ඇයි? හිතලා තියෙනවා. කොහොමද ඔක හොයාගන්නේ? සාමාන්‍ය ජීවිතයේ කෙනෙකුට හිත පාලනය කරගන්න අමාරුම මොන වගේ වෙලාවල්වලද? සාමාන්‍ය ජීවිතේ කොයි වෙලාවෙද හිතේ කන්ට්‍රෝල් එකක් නැත්තේ? මහාගේ මුළු උත්තරයක් දුන්නේ අවදියෙන් ඉන්න වෙලාවට නිදාගත්තාම නම් කිසි ප්‍රශ්නයක් වැඩේ තියෙන්නේ ඉතින් නිදාගත්තා නින්ද ගියාම දන්නේ නැහැ නේ කිසිම පාලනයක් නැහැ හිත තියනවද කියලාවත් දන්නේ නැහැ නේද අවදියෙන් ඉන්න වෙලාවට තමයි අපිට පාලනය කරන්න ඕනේ ඔව් දැන් හිතේ පාලනය නැති වෙන්නේ මොන වෙලාවටද තරහ ගිය වෙලාවට නහොඳ මුත්තේ නේද තරහ ගියලාවට කිසිම පාලනයක් නැහැ නේද? කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. තව සාමාන්‍ය ජීවිතේදී හිතේ පාලනයක් නැති වෙන්නේ වැඩිම පාලනයක් නැත්තේ මොන වගේ වෙලාවලද? හා? සතුට ඇති වෙච්ච වෙලාව. එහෙමත් වෙන්න පුළුවන්. අධික වැඩ නේද? එක එක දෙනවා ඩෙඩ්ලයින්ස් නේද? ඔකම නේ මේවයි පුරුද්ද නේද? එතකොට කවුරුවත් රුස්සන්නේ නැහැ නේද? නා යාළුවෙක්වත් දකින්නට කැමති නැහැ. ඒ කෙනුත් ටිකක් තරහ යන ගතිය වැඩි වෙනවා, ස්ට්‍රෙස් එනවා නේද? තව මොන වගේ වෙලාවලද හිත පාලනය කරන්න බැරි? දුකක් ඇති වුණා. ලොකු දුකක් ඇති වුණාම හිත පාලනය කරගන්න බෑ නේද? තවත් තියෙනවද හිත පාලනය කරගන්න බැරි වෙලාව? තද ආසාවක්. මේ තරුණ කාලේ නම් බොහොම ගෑනු ළමයින්ට, පිරිමි ළමයින්ට ඉතින් ආසාව ඇති වුණා, වෙන මොකුත් කරන්න බෑ නේද? ඒක තරුණ කාලේ විතරක් නෙමෙයි. ඒක පුද්ගලයන්ට වෙන්න පුළුවන්, තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, මුණුපුරන්ට වෙන්න පුළුවන්, ඔය දන්න කියන අයට වෙන්න පුළුවන්, අපේ ගෙවල් දොරවල් වලට වෙන්න පුළුවන්, යාන වාහන වලට වෙන්න පුළුවන්, පන්සල් ආරාම වලට වෙන්න පුළුවන්, මේ ආයතනයකට වෙන්න පුළුවන්. මොනවට හරි ඇලීම වැඩි නම් මං ගෙදර ටිකක් වටින දෙයක් සල්ලි ගොඩ සල්ලි නම් මේ කාලේ තියාගන්නේ රත්තරම් බඩු කරේ මොනවා හරි වටින දෙයක් තිබුණා නම් පොඩ්ඩක් හංගලා නේද එන්නේ තේන්න තියලා එන්න අය නේද දැන් ඉතින් ටිකක් වෙලා යනකොට ඔන්න භාවනා කරන මතක් වෙනවා දොර ලොක් කරලා අල්මාරි දොර වහලා ලොක් කරලා දාලා හංගලාද ගෙදර දොර වැහුවද ගේට්ටුව වැහුවද එකේ මතක් වෙනවා කවුරු හරි පොරෙන් ගණිත් දන්නේ නැහැ මෙතන හිත එකම් කරන්න යන්නේ දන්නේම නැතුව හිත දුවනවා ඇලීම වැඩි නම් ඔන්න ඕක වෙනවා තැනුම් කරන පුද්ගලයෙක් ඉන්නා නම් දරුවෝ මේ කාලේ දරුවෝ නෙමෙයි මුණුපුරෝ පොඩි අය ළමයින්ගෙත් ළමයි ආරය දැන් මොනවද කරනවද දන්නේ නැහැ අඬනවද දන්නේ නැහැ කනවද දන්නේ නැහැ ඉතින් මතක් කරලා දෙන්න එතකොට මෙතන හිත එකඟ වෙනවද නැහැ ඒක ඇයි ඇලීම හින්දා නේද ඔව් දැන් අපි අඳුරගත්ත පාලනය නැති වෙන වෙලාවල් ටික තරහ තමනාද කිවි දුක තද ආසාව වැඩ අධික ගම තද බල අසනීපයක් වුණා දැන් ඔය අවස්ථාවල දැන් තද බල අසනීපයක් තමන් දැන් තරහා කියන එක තව විදිහකට කියන්න පුළුවන් අපේ ගැටෙන ගතිය. තරහා කියන්නේ මොකද්ද? අපි කැමති නැහැ. අකමැති. ඈත් කරන්න බලන ගතිය, නුරුස්සන ගතිය. නේද? තරහා ගාරේ පුළුවන් තරම් අයින් කරන්න, ඈත් කරන්න, ගැටෙන ගතිය. අනිත් කියපු ඔක්කොම ටික දාන්න පුළුවන් අර ආසාව, ඇලිීම, දුකක් ඇති වෙන්නේ ඇයි? ලොකු දුකක් ආවම හිත පාලනය කරන්න බැරි. ලොකුම දුකක් ඇති වෙන වෙලාවක් කියන්න බලන්න. මරණය. කවුරු මැරුණාමද? තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණොත් දැන් ආරංචියක් આવුත් අන්න කෙනෙක් නැති වුණා කියලා මෙතන ඉඳී. කොහොමද දාලා දුවන. එතකොට ඒ තමන්ගේ කොච්චර තමන්ගේ කරගෙනද පවුල කෙනෙක්ද යාළුවෙක්ද නෑදෑයෙක්ද මොහොම බලනවා ඈ අසල්වැසියෙක්ද දන්න කියන කෙනෙක්ද එහෙම වුණොත් ඒ ඇලීම වැඩි වෙන තරමට නේද දුක වැඩි වෙන්නේ අපේ ටිකක් අල්ලපු ගමේ කෙනෙක් නම් මැරිලා තියෙනවා ප්‍රශ්නයක් නෑ අපි භාවනා කරලා යමුකෝ එහෙම යන්න ඕනත් නෑ නේද හිතට ඒකේ පීඩාවක් නෑ එතකොට මරණය නිමේ දුක වෙලා තියෙන්නේ මරිච්ච කෙනා අපිට කොච්චර සමීපද? ඇලීම. බැඳීම. ඇලීම බැඳීම වැඩි නම් තමයි අපිට හිත පාලනය කරන්න බැරි වෙන්නේ. නේද? එතකොට පේනවාද මේ දුක කියන එකත් ඇලීමේ කොටසක්. හරි? අර අසනීපයක් වුණහම ඇයි හිත පාලනය කරගන්න බැරි වෙන්නේ? හොඳට බැලුවොත් එයි මේ ඇලීම. තමන්ට කරන්න වෙන දකරපු ලික කරන්න නැහැ. අරව මේවා ඔහොම ඔහොම එනවා. ඔය ඇලීම් ටිකෙන් තමයි මේ හිතේ පාලනය නැති කරන්නේ. තව එක වෙලාවක් එනවා මේ හිත පාලනය කරගන්න අමාරු මේක කිව්වේ නැහැ. වෛරය වෙන්න පුළුවන් එක තරහ වේ කොටසක් වෛරය ගැටෙනවා. වේදනාවක් වැඩි වුණාම වෙන්න පුළුවන්. ඒ වේදනාවත් හොඳට බැලුගොත් වෙයි එතනක් තියෙන්නේ ඇලීම කියන එක. බය වුණ වෙලාවක එහෙම කොහොමද? පුළුවන් ද හිත පාලනය කරන්න? ඒත් බෑ නේද? බය වෙන්නේ ඇයි? ලොකුම බයක් එන්නේ මොන වගේ වෙලාවකද? මරණ බය. නේද? ඇයි මරෙන්න බය? වෙනම හිතලා බලන්න ඕන නේද? ඇයි මරෙන්න බය? ඇලීම නිසාමයි බය තියෙන්නේ. අපේ තියෙන ඇලීම් ටික නැති වෙනවා. එහෙනම් තමයි ඒකත් වෙන්නේ. බය ඇති වෙන්නත් හේතුව ඇලීම්. ඇලුම් කරන දෙයක් නැති වෙන්නේ. අංග තමයි බය. අපි ආස කරන දෙයක් නැති වෙන්නේ. නේද? එතකොට ඒ බය. එතකොට ඔන්න බලන්න ඇලීම කියන එකයි ගැටීම කියන එකයි තමයි මේ හිතේ පාලනය ප්‍රධානම නැති කරන්නේ. හිත පාලනය කරන්න බැරි ඕන වෙලාවක බලන්න එක්කෝ ඇලීමක් එක්කෝ ගැටීමක්. ඒවයි අන්ත එකට ගිය වෙලාවල තමයි ඔය කියන්නේ. හරි. එතකොට මේ චිත්ත සමාධිය නැති වෙන්නේ ප්‍රධාන වශයෙන් ඇලීමයි ගැටීමයි. ඕක එකකට එකක් විරුද්ධ අන්ත දෙකක්. ඇලීමෙන් තමන්ට කිට්ටු කරන්න බලනවා. ගැටීමෙන් ඈත් කරන්න බලනවා. එකකට එකක් විරුද්ධයි. එතකොට මේ තරහා වැඩි වුණත් හිත එකඟ වෙන්නේ නැහැ. හිත පාලනය කරන්න බෑ. ඇලීම වුණාට වඩා වැඩි වුණත් හිත එකඟ කරන්න බෑ. එහෙනම් හිත එකඟ කිරීම තියෙන්නේ ඇලීම පැත්තෙත් නෙමෙයි ගැටීම පැත්තෙත් නෙමෙයි මෙදහයි. පැහැදිලි. එතකොට හිත එකඟ කරන්න අවශ්‍ය නම් අපට සිද්ධ වෙනවා මේ මොනවට වඩා තියෙන තරහ ගැටෙන ගති ටිකක් අඩු කරගන්න වෙනවා. මොනවට වඩා තියෙන ඇලීම් පැත්තත් අඩු කරගන්න වෙනවා. ඔය දෙක අඩු වෙන තරමට හිත එකඟ කරගන්න පහසු වෙනවා. ඔන්නඔක තේරුම් ගන්න. මොන භාවනාව කළත් ප්‍රශ්නයක් නැහැ. තේරුම් ගන්න ඇයි මේ හිතට එක තැනක ඉන්න බැරි? ඇලීමයි ගැටීමයි. හරි. දැන් ඔයගලන්ට එකපාර ආනාපාන සතිය කරන්න ගියාම හිත එකඟ වෙන්නේ නැත්තේ මොකද කියලා හොඳට බැලුවොත් මොනවද මේ මතක් වෙලා තියෙන්නේ? ඇලීමයි ගැටීමයි. ඔය දෙකෙන් තමයි හිත දුවලා තියෙන්නේ. හරි. එහෙනම් කෙලින්ම මේ හිත එකඟ කරන භාවනාවකට වඩා මේ හිත දුවන්න තියෙන හේතු අඩු කරන භාවනාවල තියෙනවා. එතකොට ගැටීම තරහ අඩු කරන භාවනාව මොකක්ද? මෛත්‍රී භාවනාව. අන්න මෛත්‍රිය වඩන්නේ ඇයි? තරහ අඩු කරගන්න. ඇයි තරහ අඩු කරගන්නේ? එතකොට අපිට හිත එකඟ කරගන්න පහසු වෙනවා. හිතේ පාලනය නැති කරනවනේ තරහ. මෛත්‍රිය වැඩුවහම තරහ අඩු වෙනවා. තරහ අඩු වෙනවහම තියෙන ප්‍රයෝජනේ හිත එකඟ කරගන්න සමාධියක් හදාගන්න පහසු වෙනවා. තර මෛත්‍රිය විතරක් වැඩ වඩා හිටියොත් මොකද වෙන්නේ? තරහ අඩුවේ. මේ පැත්ත. ඇලිහිම අඩු වෙන්නේ නැහැ මෛත්‍රිය වැඩුවට. නේද? ඒ හින්දා තමයි මං හොත පොඩ්ඩක්වත් තරහ යන්නේ නැහැ. හොත මෛත්‍රියෙන් ඉන්නේ. ඒ වුණාට මේ හිත එකඟ වෙන්නේ නැහැ. මොකද හිත එකඟ වෙන්නේ නැහැ. එනහනි බාධකේ. ඇලීම අපිට අඳුරගන්න අමාරුයි. තරහ වනේ අඳුරගන්න පහසුයි නේ. ඇලීම අඳුරගන්න අමාරුයි. ඒ හින්දා තේරුම් ගන්න මේ හිත එකඟ වෙන්නේ නැත්නම් එකඟ වෙන්නේ නැත්තේ ඔය ඇලීමයි ගැටීමයි හින්දා. හරි? තමන්ගේ චිත්ත සමාධියක් නැත්නම් ඕක නැත්තේ තාම ඇලීම් ගැටීම් බලවත්. කෙලස් බලවත්. ඒක ටිකක් අඩු කරගන්න. මම මේ නැති කරන්න කියනා නෙමෙයි. පොඩ්ඩක් යහපත් කරන්න ඕන අඩු කරන්න ඕන. ඒකට උපක්‍රම තියෙනවා. ඒකට තරහ අඩු කරන්න අපි මෛත්‍රිය වඩනවා, ඇලිීම අඩු කරන්න පිළිකුල් භාවනාව, අසුබ භාවනාව. මරණානුස්සතියත් යොදා ගන්න පුළුවන්. අනිත්‍යත් යම් කිසි මට්ටමකට පුළුවන්. හැබැයි අනිත්‍යට වඩා මේ ටිකක් හිතට දැනෙන පිළිකුලක් දැනෙන භාවනාවක් කරන්න. විශේෂයෙන් මේ ශරීරය ගැන මෙනෙහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බොහොම විවිධ ක්‍රම කියා දීලා තියෙනවා. දෙතිස් ගුණ භාවනාව. නේද? ශරීරයටනේ අපි වැඩියෙන් මෙලුම් කරන්නේ. එතකොට ඇලීම අඩු කරගන්න හොඳම භාවනාව ඔය ඇලුම් කරන දේ ගැන බලන්න. ඇත්ත දකින්නකොට ඔය ඇලීම් ටික ටික අඩු වෙනවා. ඒ පිළිකුල අසුබයේ වැඩෙන භාවනාව කරන්න. අසුබ සංඥා. නේද? දෙතිස් ගුණ පයකයි හැම බොහොම හොඳයි. එහෙම නැත්නම් ඒ නවසීවතිකේ එක අවස්ථාව මේ කාලේ දකින්න අමාරුයි. කරන කෙනෙකුට පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ ශරීරය ගැන මෙනෙහි කරන එක බොහොම පහසුයි. පහසුයි කිව්වට ලේසිත් නෑ. අපි කැමති නෑනේ ඔබ බලන්න හැත්තදත්. වැඩිලමනේ ඉඳලා තියෙන්නේ. ඒ වුණාට නුවණින් බලන්න ඒ හින්දා තමයි මේ බුදුහාමුදුරුවෝ එක එක උපක්‍රම දීලා තියෙන්නේ. මේක තනි ශරීරයක් විදිහට බලන්න නෙවතු කොටස් වලට වෙන් කරලා බලන්න. මේ කොටස් 32ක් බෙදලා පෙන්නුවා නේද? බෙදලා බලන්න. එහෙම කියන්න හේතු තියෙනවා. මේ තනි ශරීරයක් විදිහට බැලුවට අපට ඔබ දැනෙන්නෙම නැහැ. ඈ එහෙම මේ ඒවයි ඒ කරන විදි. මම මේ භාවනා ක්‍රම නෙමෙයි විස්තර කරන්නේ. භාවනා කරන්නේ ඇයි? ඒකට මතක තියාගන්න දැන් හිත එකඟ කරන්න බැරි වුණේ ඇයි? ඇලීමයි ගැටීමයි. එහෙමනම් අපි ගැටීම තරහ අඩු කරන්න භාවනා කරන්න නම් ඒක සාමාන්‍ය මෛත්‍රී භාවනා හැමෝම වඩලා තියෙන හින්දා දන්න මෛත්‍රිය වඩන්න. දැන් මෛත්‍රිය විතරක් වැඩ වඩා හිටියොත් තරහ අඩු වෙයි, ඇලීම අඩු වෙන්නේ නැහැ. එහෙනම් ඇලීම පැත්ත අඩු වෙන භාවනාවකුත් කරන්න පුරුදු වෙන්න. මොකද ඔය ඇලීම් ගැටීම් අඩු වෙනකොට තමයි හිත සංසුන් කරන්න, එකඟ කරන්න පහසු වෙන්නේ. එහෙම කෙනාට ඔය හිත එකඟ කරන භාවනාව මොනවද? ආනාපාන සතිය. දැන් හුස්මෙන් පුළුවන් හිත එක තැනක තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඒකට උදව් වෙන්න අර භාවනා දෙකක් කෙරෙන්න ඕන. ඇලීම් ගැටීම් අඩු කරන භාවනා දෙකක් කෙරෙන්න. එතකොට මතක තියාගන්න ප්‍රධානම සමතයක්, ඒ කියන්නේ චිත්ත සමාධියක් නැති කෙනෙක් සමාධිය වඩා ගන්න නම් ඔන්න ওই ටික තේරුම් ගන්න ඕන. මේ සමාධිය නැති වෙලා තියෙන්නේ ප්‍රධාන හේතු දෙකයි, ඇලීමයි ගැටීමයි. එහෙනම් ඒ දෙක අඩු කරන්න මේ වැඩලා දුන්නේ. ඇලීම ගැටීම අඩු කරන්න ඇලීම ගැටීම අඩු කරන්න අපි භාවනා දෙකක යෙදෙන්න. මොන භාවනාද කියලා මම කියන්නේ නැහැ. මම කැමති භාවනාවක් තෝරගන්න. නුවණක් තියනවනේ නේද? මේකෙන් ගැටීම අඩු වෙයි, මේකෙන් ඇලීම අඩු වෙයි. ඊළඟට හිත එකඟ කරන භාවනාවක් තෝරගන්න. සම්පුරුදු කරපු ඒවා වෙන්න පුළුවන්. වෙයි අවබෝධය ගන්න. දැන් චිත්ත සමාධිය නම් අවශ්‍ය මෙන්න මේ තුන කෙරෙන්න ඕන. ওই තුනෙන් එකක් හරි අඩු වෙලා තමයි ওই සමාධි වෙන්නේ නැත්තේ. මේ මෙච්චර කල් මෛත්‍රිය විතරක් වැඩුවා නම් අසුබේ වඩන්නේ නැතුව දැන් අසුබෙත් පටන් ගන්න. දවසකට එක සැරයක්වත් මෛත්‍රිය එක සැරේකුයි අසුබේ එක සැරේකුයි වඩන්න පුරුදු වෙන්න. ඒ අතරේ කැමැති වෙලාවත් දිග වෙලා. දැන් මේව පොඩි වෙලාවක්. විනාඩි 10ක් විතර වෙන්න පුළුවන්. මෛත්‍රිය විනාඩි 10යි. පිළිකුල නැත්නම් අසුබේ විනාඩි 10යි. එක දිගට වුණත් නෑ දවසේ වුණ වෙලාවක. හැබැයි දවසකට එක සැරයක්වත් ඕක කෙරෙන්න ඕන ওই දෙක. ඊළඟට තමන් ආනාපාන සතිය වගේ එකක් ඒක ටිකක් දිග වෙලාවක් ඕන අඩු ගන්න පැය භාගයක්වත් ඉන්න උත්සාහ කරන්න. එතකොට තමයි සමාධිය අත්දකින්න පුළුවන්. ඊට අඩුවෙන් ඉඳලා සමාධිය අත්දකින්න අමාරුයි. ඒකෙදි මේ අමාරුවෙන් බිම වාඩියලා ඉන්න අවශ්‍ය නැහැ. බිම ඉන්න අමාරු නැහැ. ඔය වගේ පුටුවක වාඩියලා හරි කරන්න. ඉරියව්ව නිමේ වැදගත් වෙන්නේ හිත එකඟ වෙනවද නැද්ද කියන එක. හරි. බුදුදහම අහලා තියෙනවානේ අත්ත කිල මතානු යෝගේ නිවේ. කාමසුකල්ලිකානු යෝගෙත් නිමේ. මොනවට වඩා සැප කුෂන් එකක ඉඳගෙන කරන්න ගියොත් ටිකක් වෙලා යනකොට නිින්ද යනවා. නිින්ද නොයන මට්ටමක වැඩි දුකකුත් නැති මට්ටමක ඉරියව්වක් තෝරගෙන ආනාපාන සතිය වඩන්න. ඉරියව්ව ලොකු ගැටලුවක් නැහැ. හිත එකඟ වෙනකොට සමාධිය එනකොට ඕන ඉරියව්වක ඉන්න පුළුවන්. හැබැයි සමාධිය හදා ගන්නකම් බොහොම අමාරුයි. එහෙම මෙහෙම රිදෙන්න ගන්නවා. නේද? සමාධිය හැදුන කෙනාට ওই වේදනා එන්නේ නැහැ. කය සැහැල්ලු වෙලා යනවා. ඒකට ඕන ඉරියව්වක ඉන්න පුළුවන්. මේ තමයි ඉස්සෙල්ලා මේ උපක්‍රම යොදලා මේක තේරුම් අරන් සමාධිය හදන්න අවශ්‍ය ටිකේ යෙදෙනවා. හරි? එතකොට ඔන්න දැන් මම මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් දෙන්න මේ කතා කළේ සමත භාවනාව ගැන. හිත එකඟ කරගන්න නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලා හෙව්වා හිත එකඟ නොවෙන්නේ ප්‍රධාන වශයෙන් ඇලීමයි ගැටීමයි. එහෙමනම් ඒ දෙක අඩු කරන්න භාවනා දෙකක යෙදෙන්න. තරහ අඩු කරන්න මෛත්‍රිය, ඇලීම අඩු කරන්න පිළිකුල. නැත්නම් අසුබේ. ඊළඟට හිත එකඟ කරගන්න මේ භාවනා ක්‍රම ගොඩාක් තියෙන්න පුළුවන්. හරි? පහසුවෙන් කරන්න පුළුවන් මේ හුස්ම යදාගෙන හිත එක තැනක තියෙන එක. ඒක ආනාපාන සතිය. තව තියෙනවා ඒ සමහර වඩලා ඇති කසින භාවනා කියලා තියෙනවා. ඒක අරමුණු අරන් හිත එකඟ කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ක්‍රම ගොඩක් තියෙනවා. මොන ක්‍රමයකටත් Taman දැනගන්න මේකේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද? ඇයි මම මේ භාවනාවේ යෙදෙන්නේ? අන්න ඒ අවබෝධය ගන්න. මොකද ඔය විදිහට දැනගෙන අවශ්‍ය භාවනා වල විතරක් යෙදුනොත් හරි ඉක්මනට පුළුවන් හිත දියුණු කරන්න. අපේ අත්දැකීම් තියෙනවා සාමාන්‍යයෙන් අලුත්ම කෙනෙක් සාදාත් භාවනා නොකරපු කෙනෙක් ඔය කියන තුන තේරුම් අරගෙන සතියක් විතර උත්සාහ කළොත් පුළුවන් පැය භාගයකට වඩා ඉන්න එකඟ කරගෙන ඉන්න හදන්න. මම මේ කියන්නේ අවුරුදු ගණන් කරන භාවනා නෙවෙයි. ආයෝනිකව ඉතින් ගොඩාක් පිරිස් වලට පිටරටත් ඕස්ට්‍රේලියාවේම දහස් ගාන භාවනා කරලා තියෙනවා මගෙන් ලංකාවේ දැනටත් නම් අය විශේෂයෙන් තැන් තැන් වල කරන මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු ශිෂ්‍යයන්ට මේ දවස්වල අපි කරන සබ්ජෙක්ට් එකක් විදිහට ඔයගලන්ට පුදුම හිතේ ඒගොල්ලෝ මේ පය භාගයකට වඩා ඉන්න හදා ගන්නවා මේ විෂයක් විදිහට කරලා සතියකට පය දෙකක් සබ්ජෙක්ට් එකදී. හැබැයි ටිකක් කල් යනකොට 90%කට වඩා සමාධිය හදාගන්න. සමාධිය කියලා මම අදහස් කරන්නේ පැය භාගයකට වඩා හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම. මේ සමහර විට විශ්වාස කරන්න තමයි වෙන්නේ. අපි මෙච්චර try කරන අපිට බෑ. කොහොමද සතියකට පැය දෙකක් කරන්නේ? වෙනස් වුණා කියන්නේ භාවනා අරමුණේ නැහැ කියන එක. දැන් මෙතන අවධානය තියාගෙන ඉන්න ඔන්න මතක් වුණා අර දුක පුතා මුණු පුරා මොකද කරන්නේ. දැන් දකින්න ඕන ඔන්න හිත දිරුවා. භාවනා අරමුණේ නැහැ. ඔය දකින්න පුරුදු වෙන්න. දැක්කහම හිත දිරුවා කියලා දකින්නවනේ. එතකොට මොකද හිතෙන්නේ? දුකයිද සතුටුයිද? දැන් මං අහන එකට කියන්නකෝ. හිත දිව්වා කියලා දැක්කහම එකපාරට මොකද හිතෙන්නේ? සතුටුද දුකයි? දැන් අපි හිත එකඟ කරන්නනේ උත්සාහ කරන්නේ. ටිකක් වෙලා ඉන්නකොට උන පේනවා මේ මෙතන නෙමෙයිනේ. අර මෙන මොනවද ගෙදර ගිහින්නේ මොනවද හිත හිතා ඉන්නවනේ. ඕක දැක්කහම මොකද හිතෙන්නේ මුලින්ම? සතුටක්ද දුකක්ද ඇති වෙන්නේ? දුක. මම මෙච්චර try කරනවා මේ දුවලා. නේද? ඉතින් ආයේ බලෙන් ගේනවා නෑ මෙතන ඉන්නවා ඈ ඔවා හිතන්න නෙමෙයි මං කිව්වේ ආයේ ගේනවා ආයේ ටිකක් වෙලා යනකොට බලනකොට ආයේ දුවනවා ඉතින් ආයේ බනිනවා මොන කරදරයක්ද මේ ඈ මතක තියාගන්න ඔහොම භාවනා කරලා හිත එකඟ වෙන්නේ නෑ හරි පළවෙනි දේ මේ භාවනාවේ තියෙන දෙයක් අපිට නිකන් මේ පොඩ්ඩ වටපිට බැලුවහම කියත හැකි මේවා හොඳට භාවනා කරන කෙනෙක්ද නැද්ද කියලා මූණ දිහා බලනවා. පොඩ්ඩ නිකන් බලන්න මූණ ටික මට නම් පේන ඔක්කොම. සමහර භාවනා කරන අය ඉන්න මෙතන නෙමෙයි. ගොඩාක් භාවනා කරන තැන්වලට ගිහින් බලුවාම මූණු වෙල්ලගෙන බෙරි කරගෙන දැක්කහම සසරේ පාවෙන. භාවනා කරන්නේ දුක නැති කරන්න කියලා. මේගොල්ලෝ මොන දුකක්ද විඳින්නේ කියලා හිතෙනවා මේ මූණු ටික දැක්කහම. ඒ උතන පේන්නේ නැද්ද මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. නිකන් ගිහින් බලන්න ඕනේ. භාවනා කරන දැනකට ගිහිල්ලා පොඩ්ඩක් වඩා පිට බලන්න. සමහර කලාතුරකින් තැනක හරි ප්‍රසන්න මූණු ටිකක් දකින්න පුළුවන්. එහෙම දැනක් තියෙනවා නැතුව නෙවෙයි. මගේ නම් අත්දැකීම් තියෙන්නේ වැඩි හරියක් දැක්කහම මේ වගේ තැනකටද මම මේ භාවනා කරන්න ඉන්නේ කියලා මුලින්ම හිතෙන්නේ. අපි මේ දුක නැති කරගන්න කියලා භාවනා කරන්න යනවා ගිහිල්ලා තව දුක් තියෙනවා. හරි. ඕකේ හේතුවක් තියෙනවා. දැන් අපි හිත එකඟ කරන්න ගියාම සාමාන්‍ය දෙයක් හිත දුවන එක. නේද? හිත දුවන්නේ නැත්නම් භාවනා කරන්න ඕනේ. හිතේ හොඳ පාලනයක් තියෙනවා නම් හිත එකඟ වෙලා නම් අමුතුවෙන් උත්සාහ කරන්නේ නැහැ. ඇයි අපි උත්සාහ කරන්නේ? හිත දුවන හින්දා හිත දුවන එක හිතේ සාමාන්‍ය ගතිය. සාමාන්‍ය වෙලා තියෙන අපේ කුරුදු හින්දා එනකට දැන් තියෙන සාමාන්‍ය ගතිය තමයි මතක තියාගන්න හිත එකඟ වෙන එක නෙවෙයි. දුවන එක තමයි සාමාන්‍ය ස්වභාවය. ඔක තේරුම් ගන්න. ඉතින් හිත දිව්වා කියලා තරහ ගන්න එපා. හරි. දැන් මෙතන හිත තියාගෙන ඉන්නකොට ඔන්න දකින්නවනේ හිත දිව්වා කියලා. දැන් වෙනදා හිත දුවන්නේ දැකලාද? නෑ. දැන් භාවනා කරන හින්දායි හිත දුවනවා කියලා දැක්කේ. හරි. ඒක දැක්කා කියලා Taman සතුටු වෙන්න. වෙනදා නැති වැඩක් දැන් නේද? හිත දිව්වන්න හිත දිව්වා. ඒ බව මම දැක්කා. දැක්කට සතුටු වෙන්න. ඒකට පොඩ්ඩක් hina වෙන්න. දෙය මේ හිත දුවලානේ ඒ බව දැක්කනේ. දැන් වෙනද දන්නෙත් නෑනේ ඔහේ දුව දුව ඉන්න. මේ වෙලාවේ මම දැක්කා හිත දුවුවා. සතුටු වෙන්න ඒකට පොඩ්ඩක් hina වෙන්න. බලෙන් හරි පොඩ්ඩක් hina වෙන්න හිත දුවනවා දැක්කා. ඊට පස්සේ ආයේ හිමීට තමන්ගේ භාවනා ආරම්භකට ගන්න. ආයේ දිව්වා දැක්කහම අන්න හිත දුවල. මම දැක්කා වෙනද මට හොරෙන් දුවන්නේ. අද මම දැක්කා. එන සතුටු වෙන්න. ආ මොකද? දුවන දුවන සැරේට සතුටු වෙන්න. ඒ දෙය දැක්කත්. ඒකට සතුටෙන් ආයේ හුස්ම දිහා බලන්න. හුස්ම නම් Tamange අරම. ආයෙ ටිකක් වෙලා යනකොට දිව්වා කියලා පෙයි. ආපහුම මේ හිත දුවලා ඔක හිතේ හැටි මම ඒ වුණාට මම දැක්කා. හා ආපහු මෙතෙන්ට ගන්න. ඒක ගැන දුක් වෙන්න එපා. තද දිව්වා කියලා දැක්කට සතුටු වෙන්න. ආයෙ ගන්න මෙතෙන්. ගන්න අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. ඒක දැක්ක ගමන් ආයෙ මෙතෙන්ට එනවා. අමුතු උත්සාහයක් අවශ්‍ය නැහැ. හිත දිව්වා කියලා හිතට පෙන්නනකොටම අපහු අනිත්තරමුණට එනවා භාවනාරමුණට. හරි. ඒ දිව්වා කියලා දැක්කට සතුටු වෙන්න. අන්න මේ මේව හිත හිතා ඉන්නවනේ කියලා ටිකක් hina වෙවි දකින්න. දුක් වෙන්න එපා. ඔච්චර රයි කළත් මේක දුවනවනේ තියාගන්න බැන්නේ. හිතත් එක්ක තරහ වෙන්න එපා. අපේ හිත හරියට ඔය පොඩි ළමෙක් වගේ. දැන් පොඩි ළමෙක් වැරදි වැඩක් කරනකොට පුංචි ළමෙක් අවුරුදු දෙකක විතර ළමෙක් ඔන්න පිහියක් ගන්නවා. දැන් මොකද කරන්නේ? දැනගෙන යනවා තහා ඔක ගන්න එපා රකයි මේකයි කියලා. එහෙම ගියොත් එයා දඟලලා කපා ගන්නවා. නේද? මේ මොකක් හරි චාටුවක් දාන්න ඕනේ නේද? කොහේ නැස ඉල්ලම් බඩුවක් දෙනවා. ආ මෙන්න මේක ගන්න. මේක හොඳයි ගොඩයි. අර අවදානි මේකට ගියාම හිමීට හොරෙන් පිහිය අයින් කරනවා. සමහරු නම් ඇදලා ගිහින් පිහිය ගන්නවා. එහෙම කරන අයත් ඉන්නවා. ඒ විදිහට කරන්න ගියොත් අම්මා අහක බලනකන් ඉඳලා ආයේ පිහිය ඇදලා ගන්නවා. මේකට ගන්න දුන්නේ නැහැ. ඔකට කියනවා මුරණ්ඩු වෙනවා කියලා නේ. බඩා ඉන්නකම් හොඳට ඉන්නවා. අඟල උගන්නනකොට ගොඩක් අත් දෙකලා එදිනේ. තියෙන ඉන්නකොට හොඳ කීකරු යහක බලපු කවක් වෙන්න සෙල්ලම් පටන් ගන්නවා. ඇයි අපි වැරද්ද නෙමෙයි මේක අපේ වැරද්ද. හරි. දොඩ හිතත් ඔය වගේ පොඩි ළමෙක් වගේ ඕනවට වඩා දඬුවම් කරන්න ගියොත් මුරණ්ඩු වෙනවා කියන දේ අහන්නේ. බලෙන් හිත එක තැනක තියන්න ගියොත් තියන්න දෙන්නෙම නැහැ. ඒක අර ෆෝස්ෆුලි කරන්න යන්න එපා. හරි. හැබැයි පොඩි උත්සාහයක් ගන්නත් ඕනේ. ඒ උත්සාහය තමයි අන්න හිත දිව්වා කියලා පෙන්නන. ඒකට සතුටුයි. දැක්කා හිත දුවනවා. වෙන තමට හොරෙන් දිවි දැන් දැක්කා. කියලා ආයේ මෙතෙන්ට සිහිය තියාගන්න. ආයේ ටිකක් වෙලා ගියාම ආයේ පෙයි දිවුවයි කියලා. අපෝ ඒ වැඩේම කරන්න. ඕක ටිකක් වෙලා කරලා බලන්න මොකද වෙන්නේ කියලා. කිසි කරදරයක් නැතුව හිත එකඟ වෙලා තියි. තමනුත් සතුටෙනුත් තියි. අර බැන බැන හිටියට වඩා. හරි. හිත ඔන්න ඔකයි කරන්න ඕනේ හිත දුවනවා දැක්කා. වැරදිද? මෙච්චර කල් ඔහොම කරලා නැත්නම් කරලා බලන්න දවසක් දෙකක් මොකද වෙන්නේ කියලා. තමන්ටම අත්දකින්න පුළුවන්. මේ සමාධිය හදා ගැනීම හිතන තරම් අපහසු නෑ. අපේ ඉන්නා දවස් දෙක තුනෙන් සමාධිය හදාගත්තුවා. සමහර වෙලාවට එදා උදේ මේ සෙෂන් එකේ ඉවර වෙනකොට සමාධිය හදාගත්තුවා යත් ඉන්නවා. ඒක හැමෝටම වෙන්නේ නෑ. එහෙම අයත් ඉන්නවා. හරි. හැබැයි අවංකව තමන් මේක තේරුම් අරන් උත්සාහ කරන කෙනෙක් සතියක්. සතිය කියන්නේ දවස් හතේම හැමතිස්සෙම පැය 24 භාවනා කරනව නෙමෙයි. දවසකට පැයක් දෙකක් දාන්න පුළුවන් නම් භාවනාවට ඒ කරන දේ හැබැයි හරියට කරනවා. අර භාවනා තුන කෙරෙන්න ඕන. හිතේ පිළිවෙල ඉච්චර වැදගත් නෑ. දවසේ කොයි වෙලාවෙ හරි මෛත්‍රිය කෙරෙන්න ඕන. දවසේ කොයි වෙලාවෙ හරි පිළිකුල කෙරෙන්න ඕන. එක සැරයක්වත් අඩුම ගන්න එක සැරයක්. වැඩිපුර කළාට ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ට වෙලාව තියෙන දැන් එක එක්කෙනාගේ වැඩ කටයුතු වෙනස්නේ. භාවනාවට හුඟක් වෙලාව තියෙනවා නම් එක දිගට කරන්න පුළුවන්. එකක් කරලා පොඩි විවේකයක් ගන්නවා. විවේකයට සක්මන් කරන්න පුළුවන්. ආයි වාඩි වෙනවා. තව භාවනාවක් කරනවා. ආයි ටිකක් සක්මන් කරනවා. ආයි ඊළඟට අනිත් භාවනාව ඒ විදිහට එක දිගට කරන්න පුළුවන්. මේ කාර්ය බහුල නම් එහෙම නොකළාට ප්‍රශ්නයක් නැහැ. එක භාවනාවක් කරනවා. දැන් විනාඩි 10ක් විතර එකක් කරනවා. ඊළඟට තමන්ගේ අනිත් වැඩකට ඉතුවල යෙදෙන්න. ආයෙත් තව වෙලාවක් ආවම අනිත් භාවනාව කරන්න. ඇයි මතක තියාගන්න දවසේ කොයි වෙලාවෙ හරි ඔය භාවනා දෙක එක සැරයක්වත් කෙරෙන්න ඕන. ඊළඟට ආනාපාන සතිය කරන තරමට හොඳයි. ඒක එක සැරයකට පැය භාගයක්වත් ඉන්න උත්සාහ කරන්න. හිත දිව්වට කමන්නේ. ඉරියව්වේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න. හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක වැදගත්. දැන් විශේෂයෙන් අත් දෙක. අපේ පුරුද්දක් තියෙන පොඩ්ඩක් අහන්න යනකොට අත ගෙනියනවා නේද? ඒවා හැම නවත්තන්න ඕන. කැපුවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ නේ. පොඩි වේදනාවක් දැනෙයි. ඒක ගණන් ගන්න එපා. හරි. ඒවා නවත්තන්න. අත් දෙක හොල්ලන්නේ නැහැ කියලා හොඳට හිතට ගන්න. පැය භාගෙ ඉන්න. ඒ අතර හිත දිව්වට ගමන්නේ. දුවනකොට කරන්නේ අර මං කියපු දේ. අන්න හිත දිව්වා කියලා දැක්කා. සතුටු වෙනවා ආයි. ඒ අරමුණට අවධානය ගන්න. පැහැදිලිද මේ කියපු ටික? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් ඔහම ඉන්නකොට ඔන්න ඔළුව කසනවා දැනෙනවා. එතන අවධානය තියාගෙන ඉන්න ටිකක් වෙලා යනකොට ඔළුව කසනවා දැනෙනවා. නැත්තම් මැස්සෙක් කැවිලා වහනවා. ඈ මුහුණේ කූඹියෙක් දුවනවා දැනෙනවා. දැනෙන්න පුළුවන්. හරි. එතකොට තමන් තීරණය කරන්න. දැන් මේ කූඹියට බය වෙලා මං භාවනාව කඩා ගන්නවද? කූඹියෙකුටත් පුළුවන්ද මැස්සෙකුටත් පුළුවන්ද මගේ භාවනාව කඩන්න? එහෙම නැහැ ඉතින් නිවන් දකින්නවා කියන එක බොරුවක්. කරන්න බෑ. මැස්සටත් පුළුවන් නේද භාවනාව? මේ මැස්සෙක් වැහුවට අපිට මොකද්ද වෙන්නේ? ටිකක් වෙලා ඇවිදලා යයි. මහා අමාරු ලෙඩක් හැදෙන්නේ නැහනේ, මැරෙන්නේ නැහනේ. නේද? ඒ මැස්සට ඉන්න අරින්න විනාඩිය ඉන්න. ඒ දැනීම ගහනවා දැනෙන අත ගෙනියන්නමයි හිතෙන්නේ. ඈ ඒක පොට්ටක් උත්සාහයෙන් යටපත් කරන්න නෑ, මම අත ගෙනියන්නේ නෑ. ආයේ මේ භාවනා ආරමුණට ගන්න. හරි? දැන් කහනවා දැනෙනවා කියන්නේ මොකක්ද මේ? මෙතන පොට්ටක් ඇහුවොත් සැපයි කියලා හිත කියනවා නේද? සනීපයක් තියෙනවා, පොඩ්ඩක් හීරුවොත් සනීපයි. හිත ගියන්නේ ඕක. නේද? දැන් මේ ශරීරයට සැපක් දෙන්න ආසාව ඔය මතුවේ. ඔබ ඔව් ඇලීම පැත්ත කාමච්ඡන්දේ. මේ කාමච්ඡන්දේ මතු කරන්නේ. හරි. මේ කාමච්ඡන්දේ බලනවා දැන් අවධානේ කඩන්න. එතකොට තමන් කැහුවොත් කාමච්ඡන්දේ බලවත් උනේ. නීවරණේ බලවත් උනා. නීවරණේ බලවත් වෙනවා කියන්නේ සමාධිය නැති වෙනවා. එතකොට අපි සමාධිය වඩන්නේ මොකටද? නීවරණ යටපත් කරා. එතකොට ඒක මේ ශරීරය පිනවන්න ආසාවක් ඔය මතු කරන්නේ. මේක තේරුම් ගන්න. හරි? ඒ විලාවිදි හිතන්න යන්න එපා. ඔව් අම මේ දැන් නිකන් තේරුම් ගන්න කියන්නේ භාවනා කරද්දී ඔබ හිතන්න යන්න එපා මේ කාමච්ඡන්දේ මත උනා කියලා. හරිද? එහෙනම් භාවනාවෙන් පස්සේ තේරුම් ගන්න මේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. හරි? එතෙන්දි බලන්නේ ඔන්න දැන් දැනෙනවා මේ අත ගෙනියන්නම හිතෙනවා. හ්ම්? එතකොට එකක් තමයි ඔන්න අත ගෙනියන්න හිතෙනවා, මෙහෙම දැනෙනවා. ඒක ගැන හිතන්න යන්න එපා එතනින් එහාට. ආයේ ගන්න භාවනා ආරම්භයට ආනාපාන සතිය නම් ආනාපාන මෛත්‍රිය කරනවා නම් ඒ මෛත්‍රිය හිතන ක්‍රියේ තේරුම හිතන්න. ඊළඟට කියන එකේ තේරුම හිතන්න. අරක ටිකක් වෙලා යනකොට ඉබේම දැනෙන්නේ නැතුව යනවා. ඕකේ අනිත් පැත්ත තමයි අපි කැහුවා කියලා හිතමු. ඒ වෙලාවට සනීපයක් දැනේ. ආයේ ටිකක් වෙලා ඉන්නකොට තව තැනක් අහන්න ගන්න. ඒක තමයි ස්වභාවය. මේ නීවරණ වල හැටි. ඒකට ඉතින් භාවනාව නෙමෙයි කහ කහ තමයි ඉන්නේ. ඒ හින්දා මුලින් ඒ පොඩි පොඩි අපහසු ගතිය ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් තිබිලා ඔක නැති වෙලා යනවා. හරි? අත් දෙක හොල්ලන්න එපා. මේ කාලය තුල. ඔව්. එහෙම භාවනාවකුත් තියෙනවා. මෙනෙහි කරන්න පුළුවන්. ඒක හැබැයි මේ භාවනාව නෙමෙයි. දැන් මේ කියන්නේ හිත එකම් කර ගන්න ඕන ටික විතරයි. සමාධිය හදන්නේ කොහොමද? විදර්ශනාවේදී අපි 요거 බලන වෙන විදිහක් තියෙනවා. මේ ප්‍රඥාව වැඩි වීම නෙමෙයි. ওই දෙක කලවම් කරගත්තොත් ඔය කියන ඉක්මනට සමාධිය වැඩෙන්නේ නැහැ. මේ භාවනාවේ අරමුණ මොකද්ද? තමන් මේක වඩන්නේ ඇයි කියන එකෙන් ඒකෙන් පටන් ගන්න. එතකොට ප්‍රඥාව කියන්නේ හිත අපි හිත යොමු කරලා මෙනෙහි කිරීමක්. හිතන. සමාධිය කියන්නේ හිතන එක අඩු කරන. වෙන අරමුණු වලට යන එක නවත්තලා මේ එක අරමුණක තියාගෙන ඉන්න එක තමයි සමාධිය කියන්නේ. ඔය දෙක එකට කරන්න ගියොත් සමාධිය දිනු වෙන්නේ නැහැ. හැබැයි ඒ එහෙම ක්‍රමයකට තියෙනවා. හරි ඒක මම වෙනම කියන්න. දැන් මතක තියාගන්න මම කිව්වනේ හිත දියුණු කරන විදි දෙකක් තියෙනවා කියලා. එකක් සමාධිය, අනිත් එක ප්‍රඥාව. ප්‍රඥාවකින් විතරයි ධර්මාවබෝධය ලැබෙන්නේ. තව විදිහට කිව්වොත් ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් යථාභූත ඥානය ලැබෙන්නේ. එහෙම නැත්නම් කොටිම කිව්වොත් මාර්ගඵල ලබන්න පුළුවන්. හරි. දැන් මේ කියන දේ පොඩ්ඩක් අහගෙන ඉන්න. ඈ ප්‍රඥාවකින් විතරයි මාර්ගඵල පැත්ත ලැබෙන්නේ. ඒක බොහොම පැහැදිලිව මම කියනවා. ඈ හරි. සමාධියෙන් කවදාවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. හැබැයි සමාධිය උදව් වෙනවා ප්‍රඥාවට. ප්‍රඥාවෙන් තොර මාර්ගඵලයක් නැහැ. හරි. නෑ නෑ ඒක අනිත් පැත්ත මං කියන්නේ මේකයි අහගෙන ඉන්න ගෙවි කියන දේ. සමාධියෙන් පමණක් මාර්ගඵල ලැබෙන්නේ නෑ පැහැදිලිද? ඕකම මං තව විදිහට කියනවා ප්‍රඥාවෙන් තොරව මාර්ගඵල ලැබෙන්නේ නෑ. පැහැදිලිද? ඔය පටලව ගන්න එපා. හරි. හැබැයි ප්‍රඥාව වඩන්න සමාධිය උදව් වෙනවා. මොකද ධර්මයේ පැහැදිලිව කියනවා බුදුරජාණන් වහන්සේ නීවරණ යටපත් වුණ මනසකටමයි ධර්මය දකින්න පුළුවන්. හරි. ඒ හින්දා මම මේ මුලට ආවා කොහොමද සමාධියක් වඩා ගන්නේ නැත්නම් නීවරණ යටපත් කරන්නේ. මේ කතා කරන්නේ සමාධිය වඩන හැටි. පැහැදිලිද? ප්‍රඥාව වඩන හැටි නෙවෙයි. ප්‍රඥාව ගැන කතා කරද්දී අපි ඒක කතා කරමු. අද වෙලා තියෙනවා කතා කරන්න. මේ ඔය දෙක තේරුම් ගත්තේ නැත්තම් වෙන දෙයක් මං කියන්න. ඔයගලන්ට සමාධියක් වැඩෙන්නේ නැහැ. ධර්මය දැනගනි. හැබැයි විනාඩි 5ක් හිත එකඟ කරගෙන ඉන්න බෑ. ධර්ම දැනුම ගොඩක් තියෙනවා. මතක තියාගන්න නීවරණ යටපත් නොවි දැනුම ගත්තට ධර්මය දකින්න බෑ. ඒයි බුද්ධ වචනේ. මේ මම කියන එකක් නෙවෙයි. මම වන්න සූත්‍ර පෙන්නන්න. හරි. ඒ සමාධිය ක්ෂණික සමාධියක් වෙන්නත් පුළුවන්. ඒක අයින් කරනවා නෙවෙයි. හැබැයි නීවරණ යටපත් වුණ මනසකට විතරයි ධර්මය දකින්න පුළුවන්. ඉතින් ඒකට උපක්‍රමයක් මම මේ කියා දෙන්නේ. කොහොමද ඒ දේ කරන්නේ? නැහ හිත හිත එකඟ කරගෙන ඉන්න බැයි නම් කොහොමද ඔක හදාගන්නේ? ඔක අමාරු නෑ. අමාරු වෙලා තියෙන්නේ අපි ඔය ඔකට අවශ්‍ය ටික කරන්න නැතිකම. ඒ දේ අඳුරගෙන නැති එක. හරි. ඉතින් මේ සමාධියක් වඩන්න අවශ්‍යයට උපදෙස් ටිකක් විතරයි මේ කියන්නේ. ඒකට අයිති වෙනවා ප්‍රඥාව වැඩිවීමට ආවහම. සද්ධර්ම ශ්‍රවණේ නේද? කල්යාණ මිත්‍ර සේවනේ. ඒක තියෙනවා. අව එකක්වත් නැහැ කියන්නේ නැහැ. දැන් මේ කියන දේ ඒවට විරුද්ධ නම් කියන්නේ. දැන් පැහැදිලිවම මේ ධර්මාවබෝධයේ කොටසක් තමයි මේ කියා දෙන්නේ. දැන් මං කිව්වේ නෑනේ භාවනා ක්‍රමයක් ගැන කිව්වේ නෑ තාම. මං කාටවත් කිව්වේ නෑ දැන් මෙන්න මේ භාවනාව කරන්න කියන එක ඒකට ආවේ නෑ. මම මේ කියන්නේ භාවනාව කරන්නේ ඇයි කියලා දැනගන්න. නෑ අපි ඔව් මේක මං වර්ණනා කරන්න නෙමෙයි. අපි පොදුවේ ධර්මයේ දකින්න අවශ්‍ය ටික කතා කරමු නේද? හොඳයි. ඔව්. ඔව් මේ තුමාගේ ප්‍රශ්නය අහන්න. අන්න හොඳ ප්‍රශ්නයක්. දැන් මෛත්‍රී භාවනාව කියලා අපි වචන ටික කියාගෙන යනවා. නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, බය නැත්තෙක් වෙන්න, තරහ නැත්තෙක් වෙන්න, වෛර නැත්තෙක් වෙන්න ඔහොම කියනවා නේද? ප්‍රායෝගික වශයෙන් ඒක දැන් සාර්ථකද නැද්ද? අන්න ඔවා තමයි හොයන්න ඕනේ. දැන් තමන් මේක කරනවා කරනවා මේකේ ප්‍රතිඵලයක් තියෙනවා. නැත්තම් හොයන්න මොකද්ද වැරද්ද? මොකද්ද අඩුව? ඔක තමයි මේ නුවණින් හොයනවා කියන්නේ. දැන් කවුරුවත් කියපු පළියට භාවනාව කරනවට වඩා මම මේ පෙන්වන්න හදන්නේ තමන් අවබෝධ කරගන්න මේකේ තියෙන ප්‍රතිඵලය මොකද්ද? ඒක ලැබෙන්නේ නැත්තම් තමන් කරන දේ වැරද්දක් තියෙනවා. ඔන්න ඕක තීරුම් ගන්නවා. හරි. ඒක තම තමන්ට නුවණක් තියනවා ඕක තීරුම් ගන්න. මේ මගේ මාර්ගේ වැඩෙනවද නැද්ද? වැඩෙන්නේ නැත්නම් මේ යන විදිහේ ගැටලුවක් තියෙනවා. සහල්ලුවක් දැනෙන්න පුළුවන්. ඔව් හොඳයි. ඔන්න ඕවා තමයි අපි මේ කතා කරන්න මම හිතන්නේ. ඈ මෙහෙමයි. දැන් මම මේ තාම කතා කරන්නේ එක භාවනාවක් කරන් මේක කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. අපි අවශ්‍ය නම් ප්‍රායෝගිකව කරමු එක භාවනාව. එතකොට තමන්ට මීට වඩා කියා දෙන්න පුළුවන්, මේ පැහැදිලි කරන්න පුළුවන්. මේ තාම පෙන්නන්නේ මේ භාවනාව කරන්නේ ඇයි? මොකද්ද මට මේකෙන් තියෙන ප්‍රයෝජනේ? හරි. ඒ ප්‍රයෝජනේ ලැබෙනවද මේ විදිහට කළොත්? එතකොට දැන් මං හුඟක් අපේ භාවනා කරන අයගේ අත්දැකලා තියෙනවා, ගොඩාක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ධර්මයේ හොඳට දන්නවා හැබැයි විනාඩි 5ක් හිත එකඟ කරගෙන ඉන්න බෑ. ඔය ප්‍රායෝගික ගැටලුවට මේ මං කියා දෙන්නේ ඔකෙන් කොහොමද මිදෙන්නේ කියලා. හරි. මං කිව්වේ දැන් ගොඩ ඉඳන් පීනන හැටි ඕන තරම් කතා කරන්න පුළුවන්. හැබැයි වතුරට බැස්ස ගමන් ගිලෙනවා නම් අර තියරි ටික දැනගත්තට වැඩක් නෑ නේද? පොඩ්ඩක් ඔළුව උඩවත් නාහිවත් උඩ තියාගන්න පුළුවන් වෙන්න ඕන නේද? ඔන්න ඒ ඒ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි මේක හරිද? මේක ප්‍රායෝගිකව කරන්නේ නැතුව තර්ක විතර්ක කොච්චර කළත් තමන්ගෙන් අහන්න. මට මගේ හිත විනාඩි 5ක් ඕනේ නැහැ. විනාඩියක් එකඟ කරගෙන ඉන්න පුළුවන්ද? බැයිනම් මතක තියාගන්න මේ කෙලෙස් ටික. කොච්චර ධර්මයේ දැනගත්තා නේද? මේ හිත එකඟ වෙන්නේ නැත්නම් කෙලස්නේ, ඇලීම් ගැටීම්නේ. ඒක මොකද? තියරි ටික දැනගත්තට ප්‍රායෝගික නැහැ. හරි. එතකොට මේ ප්‍රායෝගිකව මම මේ කියා දෙන්නේ ඔයගලන්ට විනාඩියක් විනාඩි පහක් නෙමෙයි, පැය භාගයක් කොහොමද හිත එකඟ කරගෙන ඉන්නේ. ඕක මාස ගාණක් නෙමෙයි, එක සතියක් කරන්න මම සහතිකේ දෙනවා. Taman අවංකව මේ ටිකට උත්සාහ කළොත් හැමෝට පැය භාගයක් හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම එනවා. මේ පාඩු නෑ ඔක කරලා බලන්න. අපි අවුරුද්දක් ධර්මයේ කතා කර කර හිටියත් දවස් දෙක තුනක් දාන්න. මේ කියපු ටික විතරයි හැබැයි කරන්න ඕන. දැන් චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්න නම්, සමාධියක් හදාගන්න නම් මම කරුණු තුනක් කිව්වා. මොනවාද කිව්වේ? හිත එකඟ වෙන්නේ නැත්තේ ඇයි? ඇලීමයි ගැටීමයි. එහෙමනම් ඔය දෙක අඩු කරන්න භාවනා දෙකක යෙදෙන්න. ගැටීම අඩු කරන්න මෛත්‍රිය. ඇලීම අඩු කරන්න පිළිකුල. දැන් මම භාවනාව මොකද්ද කිව්වේ නෑ. භාවනා જાති ගොඩක් තියෙනවා. දැන් පිළිකුලට ආයි තේන භාවනා જાති ගොඩක් තියෙනවා. තමන් කැමති එකක් තෝරගෙන කරන්න. අවශ්‍ය නම් ඉගෙන ගන්න මම එකක් කියා දෙන්නම්. ඒක වෙනම කතාවක්. හැබැයි ඒකෙන් විතරක් නෙවෙයි. පොදුවේ තේරුම් ගන්න මෙන්න මේකයි අපේ අඩු වෙන්න ඕන කෙලෙස. තරහ ගැටෙන ගතිය අඩු වෙන්න ඕන, නැතුව හිත එකඟ වෙන්නේ නැහැ. ඇලීම අඩු වෙන්න ඕන, නැතුව හිත එකඟ වෙන්නේ නැහැ. හරි? ඒක මූල ධර්මයේ තේරුම් ගන්න. එතකොට ඊළඟට හිත එකඟ කරන්න උත්සාහයක් යදන්නත් ඕන. දැන් අපේ ගොඩක් අයට වෙන්නේ හිත එකඟ කරන්න උත්සාහය යොදනවා, අනිත් දෙක එහෙම්මම තියෙනවා. හිතෙන් උත්සාහ කරනවා කරනවා හිත එකඟ වෙන්නේ නැහැ. ඒකයි මේ ටික තේරුම් ගත්තාම පහසුයි. දැන් Taman දන්නවා මොනවද මගේ අඩු කරන්න ඕනේ. තරහ ටිකක් අඩු කරන්න ඕනේ. ඇලීම ටිකක් අඩු කරන්න ඕනේ. එහෙනම් ඒකට අදාළ භාවනා දෙකක යෙදෙන්න ඕනේ. ඊළඟට හිත එකඟ කරන්න ඕනේ. ඒකට අදාළ භාවනාවක යෙදෙන්න ඕනේ. ඔන්න ඔය ටික තේරුම් අරන් ඔය જાති තුන විතරක් කරන්න. හැබැයි ඒ කාලය තුල පොඩ්ඩක් නවත්තන්න අනිත් භාවනා ටික. වෙන භාවනා වැඩුවා නම් ඒ ටික පොඩ්ඩක් එක සතියකට පොඩ්ඩක් පැත්තකින් තියන්න. එහෙම කළොත් Tamanට අනිවාර්යෙන් චිත්ත සමාධිය දියුණු කරගන්න පුළුවන්. සමහරෙකුට ඊට එහා ධාන මට්ටමට උනත් යන්න හැකියාව තියෙනවා. හරි. මට ඒ මට්ටම් නෙමෙයි ඕන අඩුගාඩි වැය භාගයක් හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම. හරි. මේක හරිම ප්‍රායෝගික දෙයක් මේ කියන්නේ. අපි අත් දැකලා දහස් ගාණක් පුරුදු කරලා ප්‍රතිඵල ලැබපු ක්‍රමයක් මේ කියන්නේ. හරි. ඒ නිකාම් පොතේ තියෙන දෙයක් නෙවෙයි. ප්‍රායෝගික දෙයක් කියන්නේ. අවශ්‍ය කෙනෙකුට ඒක කරලා බලන්න පුළුවන්. දැන් මම ඔය අවබෝධය ගන්න සමතය ගැන ඔය ටික ඇති. තව ඒව ගැන ගැටලු තියෙනා නම් අහන්න. ප්‍රඥාවට තාම ආවේ නැහැ. ධර්ම මාර්ගයට තාම ආවේ නැහැ. නැහැ හිත එකඟ කිරීම ගැන ගැටලු තියෙනවා. නැත්තම් තව මොනවා හරි කියන්න ඕනද? ඔව්. අපි බෞද්ධය හැටියට ප්‍රඥාව ලබා ගැනීමමයි අපේ අරමුණ වෙන්න ඕන. අඳුම ගානේ මාර්ගඵලයක් සෝවාන් ඵලයටවත් එන්න. බුදුහාමුදුරන්ගේ උදාන වාක්‍යනේ. දැන් අපි පොඩ්ඩක් හරි මම උත්තරේ දෙන්න. දැන් එහෙම කීප චරිත කීපයක් හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න වැඩිම මාර්ගඵල ලැබුවේ ඉස්සෙල්ලාම ජටිලයෝ 1000ක් හිටියා නේද? 500යි 300යි 200යි. දැන් ඒගොල්ලෝ මොන වගේ අයද? මතක තියාගන්න ඒගොල්ලෝ ගිහි ජීවිතෙන් අයින් වෙලා සමාධි වැඩ වඩා හිටිය අය. ඉරිදි බලපවා තිබුණ අය. ඒ විශේෂ කීප දෙනෙක් ඉන්නවා එහෙම නොවුණා. මම මේ කියන්නේ පොදුවේ ගත්තාම. හරි. කොණ්ඩඤ්ඤ පස්වග මහණුන් පවා සිදුවත් කුමාරයා එක්ක කැලේ හිටියේ. රවුස්දම්පුර පුරා. මේ ගෙවල් වල හිටියේ නෙවෙයි. හරි. ඊළඟට ඒ පැත්තෙන් ගන්නවා නම් ඉක්මනටම ධර්මය අවබෝධ කරගත්තු කෙනා කවුද? කිප්පාබිඤ්ඤා. නෑ කොණ්ඩඤ්ඤ හැමදුරනේ බාහිය ධර්මකේ. එයාගේ චරිතේ මොන වගේ එකක්ද? බණ අහන්න කලින් මොන වගේ තත්වයකද හිටියේ? අර බුදුහාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකොට ඇවිල්ලා ධර්මයන් දේශනා කරන්න කිව්වනේ. ඊට කලින් එයාගේ හිත මොන වගේද? මේක ඇරලා දන්නේ නැහැ. නෑ නෑ මං අහන්නේ ඒ ජීවිතේ. පරණ ජීවිත පැත්තකින් තියන්න. අෂ්ඨ සමාපatti ලාභියෙක්. ධ්‍යාන අටම වඩලා හිටියා මිනිස්සු මෙයාට ගරු කරා මෙයා හිතන් හිටියා රහත් කියලා. මතක තියාගන්න සමාධිය උපරිමයට වඩපු කෙනෙක්. එහෙම කෙනාටයි ධර්මය අහනකොටම වැටහුනේ. හරි. ඔව් මේක පැහැදිලිව කියලා තියෙනවා මේ නීවරණ ගොඩේ ඉද්දි කොච්චර ධර්මය ඇහුවත් ඕක පේන්නේ නැහැ. දකින්න බෑ. තර්කෙන් විතරක් අහුවෙන්නේ නැහැ මේක. අතක්කා වචරයි කියලා තියෙන ධර්මයේ ලක්ෂණ. ඒවට හේතු තියෙනවා. හරි. අපේ මනසේ කෙලස් තියාගෙන කොච්චර මේ අභිධර්මයේ කතා කළත් මොන මේවා කතා කළත් මතක තියාගන්න මේක වචන ගොඩක් විතරයි. ඒක ඒ වැඩේ එපා කියනවත් නෙමෙයි මේ. ධර්මයේ හදාරණ එක කරන්න. ඒක එපා කියනව නෙමෙයි. ඒක බොහොම වටිනවා. හරි ධර්ම දැනුම බොහොම වටිනවා. හැබැයි මතක තියාගන්න මේකේ ප්‍රතිඵලයක් ගන්න නම් නීවරණ යටපත් වෙන්නම ඕන. ඒකට උපක්‍රමයක් යොදන්නම ඕන. උත්සාහ කරන්නම ඕන. හරි. කෙනෙක් හිතනවා නම් නෑ සමාධිය අවශ්‍යම නෑ මේක ධර්මයේ විමස නිසා ඉඳලම පුළුවන් එහෙම බැරිත් නෑ. හැබැයි බොහෝම කලාතුරකින් කෙනෙකුට ඒ හැකියාව එන්න පුළුවන්. අපි මේ වෙන වැඩේ මොකක් වුණත් ඕක නේද ඇත්ත தත්ති. يعني ඒක පිළිගන්නේ නැත්නම් ඒක කතා කරන්න. මොකද අපි ඒකයි තේරුම් ගන්නවා. මේකේ ප්‍රායෝගික මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා සීල සමාධි ප්‍රඥා කියනවා නේද? එතකොට ඒකේ සමහර අංග අඩු කරලා අපි මාර්ගේ වඩන්න හදනවා නම් ඒක ඉතින් මේ බුද්ධ වචනෙට එහා යෑමක්. සමාධිය අනිවාර්ය කොටසක්. සම්මා සමාධි කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක අංගයක්. ඔව් මම මේ ප්‍රායෝගික කරන හැටි කියාගෙන ආවේ. ඒක අවශ්‍ය නම් ඒක අපි තව පොඩ්ඩක් මොකද ඔය මම සාකච්ඡාව ටිකක් ඔය නිදිමත වෙලාවට දාන්න හිතාගෙන මේ භාවනාවක් කරන්න හිතාගෙන මේ පරිසරයේ හැදුවේ. දැන් කැමැතිද පොඩි භාවනාවක් කරලා බලන්න? ඔව් අහන්න අහන්න ගැටලු තියෙන ඒවා අහන්න. ආ හොඳයි. අර පිටිපස්සේ මොනවාද? භාවනාව. අපි ටිකක් භාවනා කරලා මම කතා කරන්න වෙලාව දෙන්නම්. මම දවසේ මුණක් තින්නවා ඕනත් ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න. මේ මෙහෙමයි. දැන් භාවනා જાති අපිට සමාධිය හදා ගන්න නම් විශේෂයෙන් භාවනා ප්‍රධාන භාවනා තුනක් කරන්න වෙනවා. මොනවාද? තරහ අඩු කරන මෛත්‍රිය, ඇලීම අඩු කරන අසුබය, හිත එකඟ කරන ආනාපාන සතියකින්. හරි. ඔය තුනෙන් මම අඩු ගානේ මේ ආනාපාන සතිය නවගලන්න පුළුවන් වෙනම කරගන්න. මම මෛත්‍රියයි අසුබයයි පොඩ්ඩක් කෙටියෙන් අපි කරමුද? එතකොට ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. අසුබ භාවනා. ආ දෙකම කරමුකෝ පොඩ්ඩක් ඉන්න වගේ. පොඩි දැන් අපි මෛත්‍රියෙන් හැමෝම දන්න එකෙන් පටන් ගමු. ඈ ඉතින් මේවයි තමන් පුරුදු කරපු විදිහක් තියනවා නම් ඒ විදිහට කරන්න. ඒකත් මම ඉස්සෙල්ලා කියන්නේ. මෛත්‍රිය තමන් පුරුදු කරපු විදිහක් තියනවා නම් ඒ විදිහට කරන්න. මේකේ අරමුණ විතරක් දැනගන්න. මේ මෛත්‍රිය වඩන්නේ තරහ ගති අඩු කරගන්නයි. ඇයි තරහ ගති අඩු කරගන්නේ? හිත එකඟ කරන්න පහසුයි. ඔය අවබෝධය ගන්න. ඔය අවබෝධය ඇතුව කළොත් තමන්ට ඒවයි ප්‍රතිඵල ගන්න පුළුවන්. එතකොට දැන් ප්‍රශ්නයක් ඇහුවා අර මෛත්‍රිය වචන ටික කියාගෙන ගියාට භාවනාව සාර්ථක වෙනවද? දැන් කියනවා නිදුක් වෙම්මා, ඒත් මම කියනකොට ඔයගොල්ලෝ කියන නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, බය නැත් එක්ක එන්න. තව තව වචන කියනවා නේද? වචන ටික කියාගෙන යනවා. හිත වෙන කොහේ? කොහේලයි මේක නවත්තයිද? දැන් බ්‍රේක් එකක් දෙයිද? අර ඒ ගෙදර මොනවා වින වැද්ද? කොච්චර වැඩ තියනවද? වචන ටික ඔහේ කියනවා. දැන් ඕක සාර්ථකද? නෑ නේද? දැන් භාවනාවක් සාර්ථක වෙන්න නම් මොකද්ද පළවෙනි දේ? මේ මොනවා හරි කියනවා නම් ඕකට අවධානය තියෙන්න ඕන. නේද? අවධානය නැතුව වචන ටික කිව්වට ඒක සාර්ථක වෙන්නේ නෑ. එතකොට අපි අවධානය තියන්න නම් මුලින්ම මේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. අපි අහලා පුරුදු වචන ටික ඒ වුණාට ආයෙ පොඩ්ඩක් තේරුම මතක් කරගන්න. දැන් මෛත්‍රිය හිතෙන වචන කියනවා නේද? නිදුක් වෙන්න කියනවා නේද? මොකද්ද මේ කියන්නේ? ඔන්න හිතන්න ඕනේ. දැන් භාවනාව ඒ වචනේ ඇහෙද්දි මේකේ තේරුම හිතන්න. නිදුක්. නිදුක් කියන්නේ මොකද්ද? නිදුක්. දුක් නැති වෙන්න. තර් මම නිදුක් වෙම්මා කියන්නේ කාගේ දුක්ද නැති වෙන්න කියන්නේ? තමන්ගේ නේද? දැන් බලන්න මට මොනවද තියෙන දුක්? තමන්ගේ හිත ඇතුලේ බලන්න. එක දුකක් හරි මතක් කරගන්න. හරිද? මතක් කරලා හිතන්න මෙන්න මේ දුක දුරු වෙන්න. මේ දුක අයින් වෙන්න. මම නිදුක් වෙම්මා කියන්නේ. ඊළඟට අපි කියනවා නිරෝගී වෙම්මා. නේද? නිරෝගී වෙනවා කියන්නේ මොකක්ද? මොකක් ගැනද මේ කතා කරන්නේ? තමන්ගේ ශරීරය නේද? නිරෝගී වෙන්නේ ශරීරෙන්. කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. එතකොට ශරීරයට අවධානය යොමු කරන්න, තමන්ගේ ශරීරයට මේ වෙලාවේ. හරි? අවධානය යොමු කරලා අර නිරෝගී ගතිය කියන එක හිතට ගන්න ඕන. නිරෝගී ගතිය කියන එක දන්නව නේද? හොඳ ශක්ති සම්පන්න නිරෝගී නේද? මෙන්න මේ ගතිය මේ ශරීරයට ඇති වෙන්න කියන අදහස හිතට දෙන්න. නිරෝගී වෙනවා. ඊළඟට මොනවද කියන්නේ? සුවපත් වෙන්න. දැන් මේවයි මම එක අදහසක් විතරයි කියන්නේ. ඔයගලන්ට වෙනස් අදහස් තියෙනවා නම් ඒවයින් මේ තේරුම හිතන්න. සුව සුවපත් වෙන්න, සුව වෙන්න. සුව වෙන්න කියන්නේ සනීප වෙන්න. මොනවාද සනීප වෙන්න? ලෙඩ රෝග නේද? අසනීප. එතකොට තමන්ට දැනට තියෙන ලෙඩකට අසනීපයකට අවධානය යොමු කරන්න. දැන් උදාහරණයක් විදියට අතේ කැක්කුමක් තියෙනවා කියමු. ඒ අතේ කැක්කුම තියෙන තැනට සිහිය යොමු කරන්න. මෙන්න මේ කැක්කුම තියෙනවා. මේක සුව වෙන්න, සනීප වෙන්න කියලා තේරුම හිතන්න තමන් සම්බන්ධ කරගන්න. පැහැදිලිද? දැන් මේ මේ වෙලාවේදී අනිත් ටික අමතක කරලා මේ කරන විදිහට පොඩ්ඩක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. හරි. ඔළුවේ එක එක තර්ක එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පැත්තකට තියලා අපි භාවනා ඉවර කරලා කතා කරමු. මේ විදිහට ඔයගොල්ලෝ උත්සාහ කරන්න. ඊළඟට තව මොනවද කියන්නේ? බය නැති වෙන්න කියන්න පුළුවන්. දැන් බය නැති වෙන්න කියනකොට බලන්න ඕන එකක් තමයි මගේ හිතේ දැනට බයක් තියනවාද මොනවා හරි බයක්. ඈ? එහෙම නැත්නම් කලින් බය වුණා වෙලාවක් මතක් වෙයි. නේද? එතකොට හිතන්න මේ වගේ බය ඉස්සරහට එන්න එපා. නැත්නම් මේ තියෙන බය මේ මොහොතේම දුරු වෙන්න. එහෙම හිතන්න. හරි? ප්‍රායෝගික වෙන්න තමන් ගැන හිතන්න. හරි, ඒ තමන්ට අදාළ ඕන බයක් මතක් කරගන්න. මේ තම තමන් ගැන බලන්නේ, අනුන් ගැන නෙවෙයි. ඒකත් හොඳයි ඒ කතාවක්. මේ ඒ වුණාට ඊට වඩා ටිකක් Tamanට දැනෙන. දැන් බය තියෙන්න පුළුවන් නේ මට මොනවා හරි වෙයි. පවුලේ අයට මොනවා හරි වෙයි. රස්සාව නැති වෙයි, දවල්ට කන්න නැති වෙයි. අද නම් නැති වෙන එකක් නෑ මෙහෙන් හම්බ වෙයි. එක එක බය එන්න පුළුවන් නේ. ඒ Taman මොකක් හරි ඒ බය කියන එක මතක් කරගන්න. මෙන්න මේ බයක් තියෙනවා. ඔක්කොම මතක් කරන්න එපා එකක් එකක්. බය ගොඩක් තියෙන එක බයක් මතක් කරලා මේක දුරු වෙන්න ඒ වචනේ තේරුම හිතන්න. පැහැදිලිද? සමාධිය ඊද කියන එක දැම්ම හිතන්නේ මම කේ භාවනා කරලා ඉවර වෙලා මම ආයෙ කතා කරන්න දෙන්න. දැන් මේ කියන එක අවංකව කරන්න. හරි. ඊළඟට මම කිව්වේ වෙන දේ ගැන දැන් හිතන්න එපා. ඒක කරලා ඉවර වෙලා කතා කරමු. දැන් මේ කියන දේ කරන්නකො. දැන් මේ වචනේ තේරුම හිතන්න තමන් සම්බන්ධ කරලා. හරි? දැන් මොකක් වෙයිද කියලා හිතන්න යන්න එපා. බය නැති වුණොත් හොඳයිනේ මොනවා හරි කියලා. බය තියාගෙන ඉන්නද කැමති නැති වෙන්නද? බය නැතුව ඉන්නනේ කැමති නේද? බය නැති. ඊළඟට දැන් ඔය පරක්කු වෙනවා කියන එකත් බයක්. වෙලාව බලන්නත් එපා. මේ බයත් නැති වෙයි. සහැල්ලු වෙන්න. මං කියේ hina වෙලා ඉන්න ඕන භාවනා කරන්න ඕන. ඈ. ඊළඟට තව මොනවද නැති වෙන්න ඕන? වෛර. වෛරට කලින් තරහ නැති කරමු. තරහ නැති වෙන්න. තරහ කියන්නේ මොකද්ද? අඳුරනවා නේද? තරහ ගින් තියනවනේ. තරහ ගිය වෙලාවක් මතක් කරලා මේ වගේ තරහ ඉස්සරහට එන්න එපා කියලා හිතන්න. මතක තියාගන්න මේ තමන් ගැන හිතන්නේ අනුන්ට තරහ ගිය එකක් මතක් කරන්න එපා. ඒක තමයි ඒවට තමයි දක්ෂ. තමන්ට තරහ ගියලා මතක් කරලා මේ වගේ තරහ ඉස්සරහට එන්න එපා. ඊළඟට අපි කියනවා වෛර නැති වෙන්න. වෛර තියෙනවද තමන් තුල? අපෝ නෑ නේද? කොහොමද බලන්නේ වෛර තියෙනවද කියලා? මොකද්ද තරහෙයි වෛරෙයි වෙනස? තරහයි වෛරයි වෙනස මොකක්ද? අපි වෛර බැඳ ගන්නවා කියනවා නේද? ඈ? දැන් මතක තියාගන්න භාවනාව කියන්නේ තමන් ගැන චෙක් කිරීමක්. තමන්ගේ හිත මේ බලන්නේ ඈ. දැන් අපි චෙක් කරන්න ඕන. ඉතින් අපිට ડોක්ටර් ළඟට ගිහින් කියන්න බෑ මගේ හිතේ වෛර තියනවාද කියලා බලලා කියන්න කියලා. නේද? බ්ලඩ් ප්‍රෙෂර් නම් කියයි. දැන් කොහොමද වෛර තියනවද කියලා චෙක් කරන්නේ? මොකද්ද වෛරය කියන්නේ? මොකද්ද වෛරය කියන්නේ? තරහ හිතේ තියාගෙන ඉන්නවා. දැන් තරහ කියන්නේ ඒ වෙලාවේ තරහ ගියා ඉවරයි. ඒක හිතේ නෑ. වෛරය එහෙම නෙමෙයි. නේද? හිතේ ඉතුරු වෙලා තියෙනවා. දැන් බලන්න ඕන මගේ හිතේ වෛර තියෙනවද කොහොමද බලන්න කවුරු හරි ගැන තරහක් ඉතුරු වෙලා තියෙනවද අරයා මට බැන්නා කියලා ඉතුරු වෙලා තියෙනවද මෙයා මෙහෙම කළා කියලා ඉතුරු වෙලා තියෙනවද දැන් තේ යෝණ කරන් තියෙනවා හරි ඔය එකක් හරි මතක් කරගන්න කවුරු හරි ගැන නුරුස්සන ගතියක් තරහ ගතියක් ඉතුරු වෙලා තියෙනවනේ මතක් කරගන්න තමන් ගැන බලන්න අවංකව බලන්න මෙන්න මෙයා ගැන තරහක් හිතේ තියෙනවා ඒ හිතේ තියෙනවා කියන්නේ වෛරය අපි කැමති වුණත් නැති වුණත් ඕකට කියන්නේ වෛරය කියලා. එතකොට ඒ මෙයා ගැන තරහක් තියෙනවානේ. දැන් මෙයා මතක් වුණත් මට මෛත්‍රිය හිතයිද තරහයයිද? තරහ යනවා නේද? ඒකට හේතුව ඒ වෛරය. අන්න ඒක බලලා එක්කෙනෙක් ගැන මෙයා ගැන තරහක් ඉතුරු වෙලා තියෙනවක වෛරය. කෝක මේ මොහොතේම මගේ හිතෙන් අයින්නේ. වෛර නැත්තෙක් වෙම්මා කියලා. පැහැදිලිද? ඔක් කරන්න ඕන අවංකව ඈ වෛර නැහැ කියවට තියෙන ඕන තරම් මේක තමයි සාමාන්‍ය தත්ති හරි ඒක අයින් කර ගැනීම හොඳ ප්‍රයෝජනෙකුත් තියෙනවා බැරි වෙලාවත් මැරෙන මොහොතේ හැම එයා මතක් වුණොත් මොකක් වෙයිද මෛත්‍රිය හිතේ තරහයයි තරහ සිතක් ඇවිල්ලා මැරුණොත් එහෙම කොහේ යයිද සුගතියේද දුගතියේද දුගතියේ එතකොට ওই දුගතියේ යන්න තියෙන අවස්ථාවක් මේ නැති කර ගන්න හදන්නේ. හින්දා ඔක අවංකව කරා. මෙන්න මෙයා ගැන තරහා ගතියක් මගේ හිතේ තියෙන මේක මේ මොහොතේම අයින් වෙයි. පැහැදිලි. ඊළඟට තමනාද නැති වෙන්න කියන. තරහ වෛර ඊර්ෂ්‍යා නැති වෙන්න පුළුවන්. ශෝක. ශෝක මොනවා ශෝක කියන්නේ? ওই නිකන් අන්න වෙලපෙන්න වෙන්නේ අපිට දුක හිතෙන ශෝකයක් ආවම නේද ඉස්සරහට ශෝක වෙන්න එපා හරි ඒ ශෝකේ වෙන දේවල් අපිට වෙන්න එපා කියලා ශෝක නැත්තෙක් වෙන්න දැන් මේ නැති වෙන්න කිය කියා කිව්වේ මොනවද හිතේ තියෙන හොඳ දේවල්ද අඩුපාඩු අඩුපාඩු නේද හොඳ දේවල් නැති වෙන්න කියන්නේ අපේ තියෙන අඩුපාඩු දුර්වලකම් නැති වෙන්නේ කියන්නේ නේද? වෛර නැති වෙන, ශෝක නැති වෙන, තරහ නැති වෙන, බය නැති වෙන නේද? දැන් මේවා එකක්වත් නැත්තම් හිත මොන වගේ වෙයිද? පුළුවන් ද හිතා ගන්නවා? බොහෝම සංසුන්, ශාන්ත නේද? හරිද? රහතන් වහන්සේ කෙනෙක් වගේ සංසුන්, ශාන්ත ගතියක් ඇති වෙනවා නේද? ওই වැරදි එකක්වත් නැත්තම් ඔව නැත්තම් අපිට භාවනා කරන්න ඕනද? ඔච්චර දඟලන්න ඕනේ නැහැ හිත එකඟ කරගන්න. එහෙනම් මේවා තියෙන හින්දා තමයි මේ කරදරේ. හරි? ඒකට අන්තිමට හිතන්න ওই ටික සමරයිස් කරනවා. මේ කියපු වැරදි එකක්වත් නැති ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ වගේ සම්සුන් ශාන්ත ගතියට මගේ හිතත්පත් වෙන්නේ. ශාන්ත ගතිය හිතට ගන්නවා. ඒ සතුට හිතට ගන්න. මේ වැරදි එකක්වත් නැත්තම් හිත කොච්චර සතුටුද සම්සුන්ද ශාන්තද? ඒක අපි කියනවා ශාන්ත සුවේට පත් වෙනවා. ඒකේ තේරුම තමයි අර කිච්චර වෙලා කියපු වැරදි ටික ඔක්කොම එකට දාලා කියන මේ කෙලෙස් එකක්වත් නැති ඒ ශාන්ත ගතියට පත් වෙනේ. ශාන්ත ගතිය හිතට ගන්න, මූණට පොඩි හිනාවක් ගන්න. ඒ හැඟීම හිතේ ඇති කරගන්න. හරි? එතකොට ওই විදිහට Tamanට මෛත්‍රිය වඩන්න පුළුවන්. මතක තියාගන්න මම මේ කියා දෙන්නේ එක ක්‍රමයක් විතරයි. වෙනස් ක්‍රම තියෙනවා මෛත්‍රිය වල. එක විදිහ. හරි? කැමති නම් ඒ විදිහ කරන්න නැත්නම් තමන් පුරුදු කරන විදිහක් කරන්න. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අවධානය යොමු වෙන්න ඕන මේ කියන වචන වලට. ඒකට තමන්ගෙන් පටන් අරන් ඊට පස්සේ පුළුවන් අපිට අනුන්ට විහිදවන්න. ඒකෙත් එක එක ක්‍රම තියෙනවා. දැන් පොදු ක්‍රමයක් තමයි අර දිශාවලට, දිශාටට වටේට කරන්න. තමන්ගේ ඉස්සරහින් පටන් අරන් රවුමක් යන්න පුළුවන්. දිශාටයි, උඩයටයි, දස දිශාවට. හරි? ඒ පුළුවන් තමන් හැරිලා ඉන්න පැත්ත උතුර කියලා හිතන්න. තමන්ගේ ඉස්සරහා උතුර කියලා හිතන්න. එතකොට උතුරු දිශාවේ සියලු සත්වයෝ කිව්වහම ඒ පැත්තට අවධානය යොමු කරන්න. ඒගොල්ලන්ට නිදුක් වෙන්න. මේ වගේ දුක් ඒගොල්ලන්ට ඇති වෙන්න එපා. තරහ නැති වෙන්න. මේ වගේ තරහ ඒගොල්ලන්ට එන්න එපා. ඒගොල්ලන්ගේ තරහ ගැන හිතන්න යන්න එපා. මේ වගේ තරහ ඒගොල්ලන්ට එන්න එපා. මේ වගේ බය ඒගොල්ලන්ට එන්න එපා. එහෙමයි. තමන් සම්බන්ධ කරලා තේරුම හිතන්න ඒ පැත්තට අවධානය යොමු කරන්න. හරි? මේ 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 වෙලාවේ ওই විදිහට කරන්නකෝ කරලා ඉවරලා අපි කතා කරනවා. හ්ම්. අහම දස දිශාවට කරනවා. දැන් උතුරෙන් පටන් ගත්තාම මේ අතට යන්නේ දිශා ටික දන්නා නේද? දකුණු අත පැත්තට මොන දිශාවද ඉස්සරහා උතුරන? දකුණ නෙමෙයි. උගන්නන අධ්‍යාපන ශාස්ත්‍රයයි දැනගන්න ඕනේ. උතුර නැගෙනහිර පිටිපස්සට ඉන්නේ දකුණ වස්නායි. ඒක අර වැඩිය පටලවන්නේ නැතුව ඊසාන රෝමේවා කියන්නේ නැතුව ලේසි කරන්න උතුර ළඟට උතුරු අනු දිශාව කියනවා. වයසට යනකොට මෙමරි එකත් අඩුයි නේද? උතුර උතුරු අනු දිශාව, නැගෙනහිර නැගෙනහිර අනු දිශාව, දකුණ දකුණු අනු දිශාව, වස්නායිර වස්නායිර අනු දිශා විසාට ඊළඟට උඩ යට. ඔවට වෙන වෙනම මෛත්‍රී වලට. දැන් ඔහොම කරගෙන යනකොට Taman නොදැනුවත්වම හිතේ ටික ටික මෛත්‍රියක් වැඩෙනවා. එතකොට පුළුවන්කම එනවා ඔක්කොම දිශාවලට එකසරේ හිතන්න. සියලු දිශාවල සියලු සත්ත්වය. ඊළඟට පුළුවන් Taman කැමති අය මතක් කරගන්න. පවුලේ අය, යාළුවෝ, නෑදෑයෝ, ගරු කරන අය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන් නේද? හිතවත් අය. ඒගොල්ලෝ මතක් කරලා ඒගොල්ලන්ට මෛත්‍රී කරගන්න. ඒකට නම් බොහොම කැමතියි නේ. හැබැයි එතනින් නවත්තන්න බෑ. තව කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ටත් මෛත්‍රී කරන්න ඕනේ. ඊළඟට අනිත් සාමාන්‍ය අය. ඒගොල්ලෝ මැදහත් අය. හිතවත් අය, මැදහත් අය. අන්තිමට අමාරුව කට්ටියත් මතක් කරනවා. කවුද? තරහකාරයෝ ටික. අහිතවත් අය. නම් වලින්ම එක්කෙනෙක් දෙන්නේ මතක් කළාට කමන්නේ. ලිස්ට් එක දිග වැඩි නම් ඔක්කොම බෑ. මතක් කරන්න. හැබැයි අපි දැන් තරහායට මෛත්‍රිය කරන්නේ අන්තිමට. ඇයි? මුලින් මෛත්‍රී කරන්න කියත් මෛත්‍රිය පැත්තක තියලා බැන බැන ඉඳින්නේ. මේක තමයි හිතේ හොඳට මෛත්‍රියක් වැඩුණාම තමයි අපි අමාරු අයට මෛත්‍රිය කරන්නේ. හැබැයි ඒක හරි වැදගත්. කරන්නම ඕන. එක විදිහකට කිව්වොත් තරහායෙන් පරිගන්න තියෙන හොඳම විදිහත් මෛත්‍රිය කියන්නේ. මම වැඩි කියන්නේ නැහැ. ඒයි ලොකු බලපෑමක් තියෙනවා. අත් දකින්න පුළුවන්. දැන් අපි පරිගන්න නෙමෙයි උනාට මෛත්‍රිය කරන්නේ. ඒගොල්ලන්ටත් Tamanට අවංකව මෛත්‍රිය කරන්න පුළුවන් නම් ලොකු බලපෑමක් තියෙනවා. ඒක කොහොම වෙතත් අපි දැන් කරන්නේ අපේ හිත දියුණු කරගන්නයි මේ මෛත්‍රිය වැඩ. දැන් පැහැදිලි නේද? හොඳයි. දැන් මම වචන කියන්නම්, ඕගොල්ලෝ ආපහු කියන්න එපා. මොකද්ද කරන්නේ? ඒක ඇහෙනකොට ඒකේ තේරුම හිතන්න. හරි. හොඳයි. එහෙනම් දැන් පොඩ්ඩක් කොන්ද එහෙම ටිකක් කෙලින් කරගෙන ඔය බඩු තියනවා නම් ඒවා බිමින් තියලා පහසු වෙන්න, රිලැක්ස් වෙන්න. අත් එහෙම ওই කුටුවේ ගෑවෙන්නේ නැතුව කුකුලේ තියනවා නම් හොඳයි. මොකද ටිකක් වෙලා ඔය හයිය එකක ගෑවිලා තියෙනකොට එයා දඟලන්න යනවා, රිදෙන්න යනවා. ඈ කොන්ද ටිකක් කෙලින් තියාගෙන වැඩි වෙලා ඉන්න බය වෙන්නේ නැහැ. ටික වෙලා ඒ හින්දා අමාරුවෙන් හරි කොන්ද කෙලින් තියාගෙන ඉන්න. ඈ මම වැඩි වෙලා ගන්න නැහැ, බොහොම ඉක්මනට කරනවා. හැබැයි මතක තියාගන්න ඕන අත් දෙක අපි එක අතක් උඩ අනිත් අත තියාගන්නවනේ. මෙදදී බෑ කහන්න යන්න. එහෙම කහන්න තියනා නම් දැම්ම ගහලා ඉවරයක් කරගන්න. භාවනා පටන් ගත්තාම ඒ වගේ ඈ. අනිත් එක තමයි අපි ඇස් පියාගෙන නේද භාවනා කරන්නේ. ඇයි ඇස් පියාගන්න? ඔව්, අතනින් කවුරු හරි આવුත් ඒ පැත්ත බලනවා. අර මෙහි හිත දුවනවා නේද? නේද? සද්දයක් කරනවා තෝක බලනවා. එහෙනම් ඇස් පියාගන්නේ අර හිත එහෙම එහෙ අනිත් ඒවට දුගෙන එක නවත්තන්. ඒ හින්දා භාවනාව ඉවර වෙලා මං ඇස්සරින්න කියනකම් ඇස්සරින්න එපා. හොරෙන් බලන්නේ අරේ මොකද කරන්නේ මෙයා භාවනා කරනවද? භාවනාව තියෙන්නේ Tamanට. ඔය කරන වැඩ මං කියන්නේ. ඒවා නවත්තන්න නේද? අපි Tamanගේ හිතගෙනයි මේ හිතන්නේ ඈ. පැහැදිලිද? පටන් ගන්න කලින් මොනව හරි අහන්න තියනවද දැන්? භාවනාව ගැන. නිින්ද කියොත් ඒක කරන්න දෙයක් නැහැ, නිදා ගන්න. ආයේ හැරි. වැඩිය ගොරවන්න එපා සද්දෙට අනිත් අයට බාධා වෙන්න. නින්ද යන්නේ නැහැ මේ හොඳට මේ කියන එකට අවධානය ගන්න. නින්ද ගියොත් කමන්නේ. ඉතින් ආයෙ හැරෙනවනේ. එතකොට මතක් වෙයි යන්න අරගොල්ලෝ භාවනා කරනවා. මගේ සද්දේ ඇහි. එතකොට ඒකට අවධානය යොමු කරන්න. හරි. හොඳයි. ඒ වගේ අහන්න ඕන ප්‍රශ්න. ප්‍රායෝගික දේවල් නේද? හරිද? දැන් ලෑස්ති දෙන්න. හොඳයි. පුළුවන් තරම් රිලැක්ස් විදිහට, ඒ කියන්නේ අමාරු වෙන්න ඉන්න එපා. පොඩ්ඩක් කොන්ද ගලින් තියන්න ඕන. හරි. එහෙමනම් දැන් SPR ගන්න. ඉස්සෙල්ලා අපි Tamanට අවධානය යොමු කරමු. මේ කියන වචනවල තේරුම හිතන්න බලන්න. මම නිදුක් වෙම්වා. නිදුක් කියන්නේ මොකද්ද? දුක් නැති වෙන්න. මොනවද මට තියෙන දුක්? එක දුකක් හරි මතක් කරලා මේ දුක දුරු වෙන්න කියලා හිතන්න. නිරෝගී වෙම්වා. ශරීරයට අවධානය යොමු කරමු. මට හොඳ නිරෝගී ශක්ති සම්පන්න ශරීරයක් ඇතියි. සුවපත් වෙම්වා. මොන හරි ලෙඩක් අසනීපයක් තියෙනවා නම් එතෙන්ට අවධානය යොමු කළා. මේ ලෙඩේ සුව වෙන්න. මේ සනීප ගතිය හිතට ගන්න. භය නැත්තික් වෙම්වා. මොන හරි බයක් හිතේ තියෙනවා නම් මේ බය දුරු වෙන්න. ඔයගේ බය ඉස්සරහට එන්න එපා. තරහා නැත්තික් වෙම්වා. වෛර නැත්තික් වෙම්වා. වෛරය කියන්නේ කවුරු හරි ගැන තරහක් හිතේ ඉතුරු වෙලා තියෙනවා නම් ඒක වෛරය. බලන්න තමන්ගේ හිතේ එහෙම තියෙනවා නම් මෙන්න මෙයා ගැන තරහක් තියෙනවා නම් ඒක මේ මොහොතේම මගේ හිතේ අයින් වෙයි. ශෝක නැත්තික් වෙම්වා. ඉස්සරහට අඬන්න වෙලපෙන්න දුක හිතෙන දේවල් වෙන්නේ පාශෝක. ඊළඟට මේ වැරදි එකක්වත් නැති රහතන් වහන්සේ කෙනෙක් වගේ සංසුන් ශාන්ත ගතිය මගේ හිතටපත් වෙයි. ශාන්ත සුවයටපත් වෙම්මා. ආයේ තමන්ට අවධානය යොමු කරමු. නිදුක් වෙම්මා. නිරෝගී වෙම්මා. සුවපත් වෙම්මා. භය නැත්තික් වෙම්වා. තරහා නැත්තික් වෙම්වා. වෛර නැත්තික් වෙම්වා. ශෝක නැත්තික් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. හිත එහෙම දුවනකොට ඊළඟට කියන එකේ තේරුම හිතන්න බලන්න. ඊළඟට තමන්ගේ ඉස්සරහට අවධානය යොමු කරන්න. ඒකත් උතුරු කියලා හිතනවා. උතුරු දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. අත්හොල්ලන්න හිතුණට හොල්ලන්න එපා. සුවපත් වෙත්වා. භය නැතු වෙත්වා. තරහ නැතු වෙත්වා. වෛර නැතු වෙත්වා. ශෝක නැතු වෙත්වා. ශාන්ත සුවයක පත් වෙත්වා. දැන් අපි තමන් වටේ දක්ෂිණාවර්තව එක එක දිශාවට අවධානය යොමු කරනවා. උතුරු අනුදිශාවේ සියලු සත්වයෝ ඒ පැත්තට අවධානය යොමු කරනවා. නිදුක් වෙත්වා. ඒගොල්ලන්ට මේ වගේ දුක් ඇති වෙන්න එපා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. භය නැතු වෙත්වා. තරහ නැතු වෙත්වා. වෛර නැතු වෙත්වා. ශෝක නැතු වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ඊළඟට දකුණු අත පැත්ත නැගෙනහිර. නැගෙනහිර දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. භය නැතු වෙත්වා. තරහ නැතු වෙත්වා. වෛර නැතු වෙත්වා. ශෝක නැතු සුවයට පත්වෙත්වා. නැගෙනහිර අනුදිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. හිත එහෙමෙහි ගියත් ඊළඟට කියන එකේ තේරුම හිතන්න බලන්න. ඊළඟට පිටුපස දිශාව දක්වන. දකුණු දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. දකුණු අනුදිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. වම්මත පැත්තට අවධානය කරන්න. බස්නාහිර, බස්නාහිර දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. බස්නාහිර අනුදිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. ඊළඟට ඉහළට අවධානය යොමු කරන්න. උඩ දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. පහළට අවධානය කරන්න. යට දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, වෛර නැත්තු වෙත්වා, ශෝක නැත්තු වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. ඊළඟට අපට පුළුවන් ඔක්කොම දිශා ගැන එකසරේ හිතන්න. සියලු දිශාවල සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තු වෙත්වා, තරහ
නැත්තු වෙත්වා ශෝක නැත්තු වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා.
දැන් තමන් කැමති අය මතක් කරන්න, පවුලේ අය, යාළුවෝ, නෑදෑයෝ, ගුරුවරු, හිතවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා භය නැත්තු වෙත්වා තරහ නැත්තු වෙත්වා වෛර නැත්තු වෙත්වා ශෝක නැත්තු වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. අනිත් සාමාන්‍ය අය මෙදහත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා භය නැත්තු වෙත්වා තරහ නැත්තු වෙත්වා වෛර නැත්තු වෙත්වා ශෝක නැත්තු වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. දැන් තරහයේ ඉන්නවනම් මතක් කරන්න, අහිතවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා භය නැත්තු වෙත්වා තරහ නැත්තු වෙත්වා වෛර නැත්තු වෙත්වා ශෝක නැත්තු වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. ශාන්ත සුවය කියන්නේ මේ වැරදි එකක්වත් නැති රහතන් වහන්සේ කෙනෙක්ගේ සංසුන් ශාන්ත ගතිය. සියලුම සත්වයෝ ශාන්ත සුවයට පත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. දැන් හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න, සමාධියෙන් එළියට එන්න කියලා කීප සැරයක් හිතන්න. සමාධිය වැසයත්වා, සමාධිය වැසයත්වා, සමාධිය වැසයත්වා. අත්වලට කකුල් වලට අවධානය යොමු කරලා ඊළාට හිමීට ඇස් අරින්න භාවනාව අවසන් කරන්න. සාදු සාදු සාදු. පැහැදිලිද? මේ මෛත්‍රී භාවනාව වඩන එක විදිහ. හරි. ඔව්. දැන් පොඩි විවේකයක් ගන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් නැගිටලා විනාඩි 5ක 10ක විවේකයක් දෙනවා. පොඩ්ඩක් නැගිටලා එළියට පහළට යනවා නම් ගිහිල්ලා එන්න ඊළඟ භාවනාවට. වාඩි වෙලා ඉඳලා අමාරු වෙතිනේ. ඒ අතරේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක අපි දැන් භාවනාව මම කිව්වේ අනුන්ට නෙමෙයි තමන්ටනේ කරන්නේ නේද?